అదుక్కమ సుఖ వేదన.
మంచిగా అదుక్కమ సుఖ వేదన ఇకపారట పేయినాయి. అప్పట పేయినాయి మన వేదనాదు దుఃఖ వేదనాయి సుఖ వేదనాయి. సామాన్యం హొందటం అదేనండి దుఃఖ. ఇన్న కూడా కప్పుల హిమ రిదేనా హొందట దేనేనా అని ఈయన సెపట వడా పేరుని దుఃఖ. ఒక సామాన్య కినాట ప్రకట వేణి దుఃఖ. ఇదని విన వెడ కర కర హొందట కథా కర కర ఇన్న ఏమన్నా ఒక్క కప్పుల రిదేన్న కన్న అణిక్ కరకు వెడ టిక ఇక్మవాగిహిల్ల దుఃఖ దేని దుఃఖ వేదన. ఎంతోట సమహార వేళాట తమాన్ దాన్నేమనే కకులత్ హోళ్ళల నెత్తం అత గిహిల్ల కహల నేదు అయ్యి ఏమ వేన్నే సెప వేదన విధి దుఃఖట గెలవుమ సెప. ఒకదా అది పురుదు కరలా ఏ సంసారి పురుదు కరపుది సిద్ధం నేదు. మే కథా కర కర ఇన్న ఇవనాట అత్తయాన అయ్యి అర హిత యతిన్ దుఃఖ వేదన పెన్నల అనిపెత్తర పెన్నన కహువత్ సెపాయ్. ఇదోట మొక్కద్ద పురుదు కరలా తీని దుఃఖే అనిత్తంతే సెప. దుఃఖెన్ మిదెన్న పులువా సెప వేదన వలది. దుఃఖ వేదన పటిభాగే సుఖ వేదన వడగిని ఉనో కేవహమ హరి. అది సుఖ వేదన ఇతరాయి పేరు. దుఃఖ వేదన తీయన మిదీమ మొకద్ద సుఖ వేదన. ఇక్కడ అప్పుడు దుఃఖ వేదన దెనైనకొట ఏకట అనురూప సుఖ వేదన ఒకట పని నేను ఓకేనేది సామాన్య జీవితే కరణ మేక దుఃఖాయి కీలా హితునహమ సెప విందిననం అవశ్యదే తమై కరణ సామాన్య జీవితే ఓనేది కరణ. మేగే పొడి టికక్ లొకు గేయత్ తిబునన సెప ఇతిం మొకద కరణ నికం హంగోయినే ఏకల భాగం అరవేవాద కారక తిగుణ హై ఇది అన్న కారక ఈ దేవాల టీక కరణ ఓ అనేది కరలది ఒక మే జీవితే కరాన్ని సంసారి దిగటం ఊగదామంటారు. దుఃఖాక్తలైన కొట సెప తిగుణ మీకే మిదెన్న తీయన్నే ఒకటి అనురూప సెప వేదన అవుతుంది. సల్లి నది హింద దుఃఖాయి ఇక్కడ తీయన విసదు సల్లి వాడాన్ని దుఃఖట దుఃఖేదన మిదెన్న తీయన ఎక్కమ విధి సెప వేదన అవడం. దుఃఖే పటిభాగే సెపాయి సెపే పటిభాగే దుఃఖ. బడగిని వేళ దుఃఖ దనేనమా మొక్కద కరాన్ని కాల బడ పురోగా సెపాయిని నాయ మొక్కద వీటికేంటిగా బడగిని వేణ సెప్ప వేదనాయి పటిభాగే ఎన్న పటాక్ గడిన అది ఇక సమహారు ఇక దనిన్నే దనిన్ని టికట్ పిలా గిహిల్ల సుఖ వేదన పట్టుగాలి దుఃఖ వేదన. అప్పు యారి టికట్ మతక్ కరగం వేదన జాతి కీయత్తీనాద తునాయి మనాద సుఖ వేదన దుఃఖ వేదన అదుఃఖమ సుఖ వేదన. సుఖ వేదన కియన్ని మొకద్ద సెప
එච්චරයි.
යම් ප්‍රේතියක් සුවයක් ශරීරයට දැනෙනවා සුඛ වේදනාවක්.
යම් කිසි සුවයක් මිහිරක් සැපයක් දැනෙනවා නම් කොහටද දැනෙන්නේ?
එතර කායට මනසට තුනක්.
යම් කිසි කායිකව හෝ චේතසික යම් කිසි වේදයිතයක් තියෙයිද ඒක සාතං සුවදායකණං ප්‍රියමනාපණං ඔකට කියනවා සුඛ වේදනා යම් කිසි කායික හෝ චේතසික සුවදායක ජාති දෙකක් තියෙනවා හොයලා බලන්න යම් කිසි කායික හෝ චේතසික සුවදායක ගතියක් තියෙනවා නම් ඕකට කියනවා සුඛ වේදනාව කියලා. එතන වැරද්දක් තියෙනවද?
නැහැ. එතන මේ චේතසික
කායිකව හෝ චේතසික
මානසික කියන්නේ
ඔව් හිතට දැනෙන කායික හෝ චේතසික සුවදායක ගතිය ප්‍රිය බවක් තියෙනවා නම් ඕකට කියනවා සුඛ වේදනා කියලා. ඕකට නෙමෙයිද ඔගොලු සුඛ වේදනා කියන්නේ? අපි ඉතින් කායික හෝ චේතසික ඕකට අමතර සුඛ වේදනාවක් තියෙනවා
නේද?
සෝමනස්සේ කිව්වේ ওই චේතසිකයකට තමයි. කායික සුවයක් හෝ චේතසික සුවයක් තියෙනවා නම් ඔකට කියනවා සුඛ වේදනාව කියලා. පැහැදිලි? හරි ඔයාලා බලන්න දැන් කයට අත පිච්චෙනවා. කොහටද
දැනෙන්නේ?
දැන් මధుරෙක් කනවා දැනෙනවා. කොහටද දැනෙන්නේ? පටන් ගන්නෙ කොහෙන්ද? විදෙන එක නේද හොයන්නේ මොකද්ද කියලා? ඈ? යාති දෙකම තියෙනවා නේද? දැන් වාඩියලා ඉන්නකොට රිදෙනවා. කොහටද දැනෙන්නේ?
අකුල.
හරි.
ඈ?
රිදෙනවා දැනෙනකොට හිතෙනවා ඔය මధుරුවෙක් කන්නේ ඩෙන්ගු මధుරුවෙක්ද දන්නේ. දැන් කොහටද දැනෙන්නේ? සිත. අන්න කායික චේතසික. සිතට නේද? එතකොට අනිත් ආයතන වලින් දැන් කවුරු හරි හොඳ කියනවා. අන්න මගේ හොඳ කියනවා. හිතට දැනෙන සුවදායක වේදනාව. කේතස. නේද? ඒ සුවය කනටද දැනුනේ හිතටද?
හිතටද.
කනට දැනුනේ හොඳ කියනවා කියලාද සත්‍යයක් කියලාද?
සත්‍යයක්.
හොඳ කියනවා කියලා දැන් මේ කවුරු හරි බණිනවා එහෙම කන දන්නවද බණිනවා කියලා? කනේ සද්දේ අහලා දෙනවා විතරයි නේද? බණිනවා කියලා දැනගන්නේ සිත්. දැන් බලන්න මේ ඔය ටිකක් හිතලා බලන්න ඕනේ නේද? නෑ ඇහැට පේනවා. ඇහැට පේන එකේ ඇහැ දන්නවද දැන්? මේ හොඳ දෙයක්ද පේන්නේ නරක දෙයක්ද පේන්නේ? නෑ ඇහැ කරන්නේ පේන දස්සන කුස්සිය. සිත තමයි දැනගන්නේ මේක හොඳ අරමුණක්ද නරක අරමුණක්ද නේද? ඒකවල චේතසික සෝමනස්ස ගතිය හරි දෝමනස්ස ගතිය. ඔක ටිකක් විමසලා බැලුවොත් ඔයගොල්ලන්ට තේයි ඇහැට කනට නාසයට දිවට දැන් මේ හොඳට හිතලා බලන්න. දැන් ඇහැට පේන දේට ඇහැට සැපක් හරි දුකක් හරි දෙන්න පුළුවන්ද? දැන් ඇහැට පුළුවන් අරමුණ ආරම්භ වෙන විතරයි. කනට ඇහෙන ශබ්දය කියන එක ශබ්දය අහන්න විතරයි කනට පුළුවන්. සැපත් දුකක් විඳින්න පුළුවන්.
තර මනස නේද ඒක විඳින්නේ සෝමනස්සද දෝමනස්සද කරගන්නේ නාසයත් ඒ විදිහ දිවත් ඒ විදිහ කය පොඩ්ඩක් වෙන කිච්චෙනවා දැනෙනකොට හිතට දැනුණත් නැවත් කයට පීඩාව දැනිලා නේ ඈ ඒ කාය ආයතනේ පොඩ්ඩක් වෙනස් අනිත් ආයතන ටික බලන්න අර දුක්ඛ කායික දුක්ඛ කියන එක නේ කාය ආයතනෙදී අනිත් ඒවායින් දෙන්නේ චේතසික දුක්ඛ නැත්නම් චේතසික සැපයට කියන සෝමනස්ස චේතසික දුකයට කියන දෝමනස්ස හරි කායික දුක්ඛ කායික සුඛ කියලා දෙකක් තියෙනවා චේතසික මේ හිතට දැනෙන ඒක සෝමනස්ස දෝමනස්ස කියලා ඒ දෙකට කියන දුක්ඛ සුඛ එතකොට මේ දුක්ඛ කියන එකයි සෝම දුක්ඛ නේ සුඛ කියන එකයි සෝමනස්ස කියන එකයි දෙකම එකතු කරලා තමයි අපි සුඛ වේදනා කියන්නේ දුක්ඛ කියන එකයි දෝමනස්ස දෙකටම පොදුවේ කියන්නේ දුක්ඛ වේදනා එතකොට සුඛ වේදනා දුක්ඛ වේදනා දැන් යම් කිසි කායික හෝ චේතසික සුවදායක දෙයක් නෙවෙයි නම් අපි ඒක දුක්ඛ වේදනාවට දානවා මොකමද නේ ඊළඟට සුඛ වේදනාව සුඛ ගතියක් නැත්නම් දුක්ඛ ගතියක් නැති ස්වභාවයකට කියනවා අදුක්ඛම අසුඛ වේදනා. හරි තුන්වෙනි ජාතක. අදුක්ඛම අසුඛ. ලියනකොට අදුක්ඛම සුඛ කියලා ලියනවා අර සංවිය. අදුක්ඛම අසුඛ කියන එක තමයි තේරෙන්නේ. දුකටත් අහු වෙන්නේ නැහැ සුඛටත් අහු වෙන්නේ නැහැ කියන එක. අදුක්ඛම අසුඛ. හරි අදුක්ඛම සුඛ කියලා තමයි ලියන්නේ. මට කියනකොට තේරුම් ගන්න ඕනේ අදුක්ඛම අසුඛ. වචන කඩල.
එතන කියන්නේ දුක බාර ගන්නෙත් නැහැ සැප බාර ගන්නෙත් නැහැ.
මේක දුක පැත්තට යන්නෙත් නැහැ සුඛ පැත්තට යන්නෙත්
බාර ගැනීමක්
නැහැ. ඔව්. ඡොටෝ ඔය වේදනා තුන ඊළඟට සුඛ වේදනාවේ මොකද්ද අනුසය? රාග අනුසය. දුක්ඛ වේදනාවේ අනුසය මොකද්ද? පටිඝා. අදුක්ඛන සුඛ වේදනාවේ මෝහය හැදෙන්නේ මොන අනුසයෙන්ද? අවිද්‍යා අනුසය. රාග අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. නේ ඔව් මේවායි බලපෑමක් තියෙනවා තිබුණාට ප්‍රකට වෙන්නේ රාගානුසයයි පටිඝානුසයයි ඇලීම ගැටීම ඒක තමයි අවිද්‍යානුසය ඔය උන්න අරක මත ගොඩනගෙන වෙන ඒවා දිට්ටි කියනකොට ওই තුනේම ඒ දෙන්න පුළුවන්. නේද? ඒක ඒ වැඩිපුර කතාවක් ඒක. මූලිකව තියෙන්නේ සුඛ වේදනාවේ ආගානුසය, දුක්ඛ වේදනාවේ අටිගානුසය, අදුක්ඛම සුඛ වේදනාවේ අවිද්‍යානුසය. නේද? ඔව් දැන් මම ප්‍රශ්නයක් අහුවා ඊළඟට වෙන පැත්තකට කතාව ගෙනිච්චා අපි මැරෙනකොට චුතිසිත කුසල් සිතක් වුණත් කොහෙද යන්නේ සුගතියට යනවා අකුසල් සිතක් කරමුණු වුණොත්
දුගතියට යනවා
දුගතියට ඒ ටික පැහැදිලි නේ නේද අකුසල් සිතක් කරමුණු වෙලා සුගතිය යන්න පුළුවන්ද මේ අකුසල් සිතක් චුතිසිතේදී මැරෙන මොහොතේදී අරමුණු වුණොත් යන්නේ කොහෙද? දුගත. කුසල් සිතක් අරමුණු වුණොත්
සුගතිය.
ඒ කොහෙද යන්න ඕන?
සුගතිය.
හරි. දැන් අනේ වේදනාව කියන එක කොහොමද ඇති වෙන්නේ? පස්සපච්චය වේද. නේද? පස්සපච්චය වේදන. පස්සේ කියන්නේ ඕන ආයතනකින් ඇති වෙන්න පුළුවන් නේද? ඇහැ නිසා චක්කු සංපස්සේ වෙන්න පුළුවන්. කන නිසා සෝත සංපස්සේ, නාසය නිසා ඝාන සංපස්සේ, දිව නිසා ජීවහා සංපස්සේ, කය නිසා කාය සංපස්සේ, මනස නිසා මනෝ සංපස්සේ. ඔය හයෙන් එකක් ඇති වෙනකොටනේ සිතක් ඇති වෙන්නේ නේද? ඒකට පස්සපච්චය වේදනා. වේදනාවක් ඇති වෙනවා නම් නේද? මැරෙන මොහොතෙත් එතකොට වේදනාවක් ඇති වෙනවා. එතකොට වේදනා જાති කීයක් තියනවද? තුනයි. එතකොට එක්ක සුඛ වේදනාවක් ඇති වෙයි, නැත්නම් දුක වේදනාවක් ඇති වෙයි, එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙයි. අපි හිතමු මැරෙන මොහොතේ සුඛ වේදනාවක් දැනුණා කියලා. සුඛ වේදනාවක් දැනුණොත් අපි මොන වගේ සිද්ද හදන්නේ? රාගානුසයෙන් ලෝභ සිත් නේද හදාගන්නේ? දුක්ඛ වේදනාවක් දැනුණොත් ද්වේෂ සිත්, පටිඝානුසයෙන් ද්වේෂ සිත් හදාගන්නවා. දැන් ද්වේෂ සිතක් කියන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? අකුසල්. ඒකට සුඛ වේදනාවෙන් අපි ලෝභ සිත් හදනවා නේ රාගානුසයෙන්. ලෝභ සිත කුසල් සිතක්ද අකුසල් සිතක්ද? අකුසල්. සුඛ වේදනාවක් දැනුණත් අකුසල්, දුක්ඛ වේදනාවක් දැනුණත් අකුසල්. බැරි වෙලාවත් අදුක්කම අසුඛ වේදනාවක් දෙනවා. අවිජ්ජාන මොහස. ඒ කුසල්ද අකුසල්ද? අකුසල්. දැන් අකුසල් සිතක්ද අරමුණු වෙන්නේ අකුසල් සිතක්ද? අකුසල්. අකුසල් සිතක් අරමුණු වුණොත් කොහෙද යන්නේ? සුගතියේද දුගතියේද? දුගතියේ. දැන් Taman යන තැන දන්නවනේ. අපායමනේ මේ හතරක් තියනවා තෝරගන්න. අපය කියන්නේ නිරය තියෙනවා, තිරිසන් ජීවිතේ තියෙනවා, പ്രേත ගතිය තියෙනවා, අසුර ගතිය තියෙනවා. අකුසල් සිතේ බරපතල කම අනුව කොතෙන්ටද යන්නේ කියලා හතරෙන් එකකට යන්න පුළුවන්. ඒ ඔක්කොම දුගති. කොහොමද යන්නේ ඉතින්? දැන් වේදනා ජාති තුනයි තියෙන්නේ. සුඛ වේදනාව දැනුණත් හදන්නේ අකුසල්සි, දුක්ඛ වේදනාව දැනුණත් හදන්නේ අකුසල්සි, අදුක්ඛම සුඛ වේදනාව දැනුණත් හදන්නේ අකුසල්සි.
මේ අතරට ගියාම මිල බාගන්න බෑනේ.
අ පුළුවන් නම් හොයාගන්න සුගතිය නැහැ. ඉන්නවද ඊළඟ ජීවිතේ වෙනකන් නිවන් දකින්න? ලැබිලා නම් දිනව මනුෂ්‍ය ජීවිතයක් කොහොම හරි. එතැයි ඒක ක්ෂණ සම්පත්තියක් කියන්නේ බොහොම කලාතුරකින් ලැබෙන සම්පත්තිය. දැන් බුදුරජාණන් වහන්සේ උපමාවක් ගත්තා සුගතියේ ඉඳලා ආයේ සුගතිගාමී වෙන්න උපමාවක් වෙනවා. කොච්චර පිරිසක්ද? නියපොත්තට පස් ටිකක් ගත්තා. මෙතන තියෙන පස් කැට ටිකද වැඩි මහ පොළවේ තියෙන පස් කැටට? මහ පොළවේ නේද? ඒක සුගතියක ඉඳලා ආයි දුගතියක යන කට්ටිය තමයි ওই මහ පොළවේ පස් කැට. බොහෝම සුළු පිරිසක් මෙන්න මේ නියපොත්තේ තියෙන පස් කැට වගේ සුළු පිරිසක් නැවත සුගතිගාමී වෙන මනුෂ්‍ය විතරන්නේ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ඔක්කොම සුගති. අනිත් අය ඔක්කොම යන්නේ දුගතියට. මනියප පොත්ත උඩ ඉන්නේ මෙතන ඉන්න කට්ටිය
විතර.
කවුද මහපොළොවේ ඉන්නේ?
මහපොළොවේ ගොඩක් අය ඉන්නේ.
දැන් Tamanට මොන සිතත් දුකතිය යන්න පුළුවන්, රාගය අල්ලගෙනත් පුළුවන්, පටිගය අල්ලගෙනත් පුළුවන්, අවිද්‍යාව අල්ලගෙනත්
පුළුවන්.
දුකතිය යන්න ලේසි නේද? ලේසි කරදර යන්න.
නේද? ඒ කිවි අර පිසන් කොටුට දානවා.
දැන් ආයි අහනවා. දැන් මේ වේදනා මේ ප්‍රශ්න ටික අහන්නේ කවුද? විසාක උපාසක තමයි ප්‍රශ්න ටික අහන්නේ. උත්තර දෙන්නේ කවුද? ධම්මදින්නා රහත්තෙර. මෙතන මුලින්ම අහන්නේ වේදනා ජාති කීයක් තියනවාද? තුනක්. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඊළඟට අහන්නේ සුඛ වේදනාවේ අනුසය මොකද්ද? දුක්ඛ වේදන නැහැ. ඊළඟට අහන්නේ සුඛ වේදනාව කියන්නේ මොකද්ද? දුක්ඛ වේදනාව කියන්නේ මොකද්ද? දුක්ඛම සුඛ වේදනාව කියන්නේ මොකද්ද? මේකත් කිව්වනේ නේද? සුවදායක සාත බවක් තියෙන කායික චේතසික එක සුඛ වේදනාව. ඒක දුක්ඛදායක නැත්නම් සුවදායක නොවන එකක් තියෙනකොට දුක්ඛ වේදනාව. මේ දෙකටම අයි තියෙනව වෙන විදිහ වේදනාවක් තියෙනකොට අදුක්ඛම සුඛ වේදනාව. ඊළඟට සුඛ වේදනාවේ අනුසය මොකද්ද? රාගානුසය. දුක්ඛ වේදනාවේ අනුසය පටිඝානුසය. ඊළඟට දුක්ඛ සුඛ වේදනාවේ අනුසය අවිද්‍යානුසය. ඔය ඊට වඩා ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ නැද්ද? ඔය ටික ඇහුවාම දැන් මරුණයින් පස්සේ යන තැනක් දැනගත්තා. සුගතියට යන්නේ කොහොමද? අරවෙන් අරවට අහු නොවන ගතියකුත් තියෙනවා. නැද එන්නේ සාක ප්‍රාසික. දැන් අපිට වඩා හිතනවා. දැන් ඔයගලන්ට ප්‍රශ්න නැහැනේ ওই තුන කිව්වට පස්සේ. සුගතිය යන්න ලෑස්තිනේ. සුගතිය යනවා නම් තව ප්‍රශ්න අහන්න තියෙනවා. ඒ පිළි අරන් එහෙනම් කොයි වේදනාවක ලැබුණත් කමන්නේ අකුසල් විතක් හදලා ඔහි යනවා. එතකොට ඔන්න ඊළඟට අහනවා ප්‍රශ්නේ සුඛ වේදනාවේ එතකොට රාගානුසය යෙදෙන. එහෙම වුණත් ඉතින් යන්න වෙන්නේ දුකදී. ඊළඟට අහනවා හැම සුඛ වේදනාවෙම රාගානුසය යෙදෙන. මොකටද මේ අහන්නේ? අතනින් ගැටෙන්න ඉලකුත් තියනවා. එහෙම නැත්නම් හැම දුක් වේදනාවෙම පටිඝානුසය යෙදෙනවා. හැම අදුක්කම සුඛ වේදනාවෙම අවිඥානුසය යෙදෙනවද? නෑ කියනවා. අන්න පොඩි සනසිල්ලක් තියෙනවා. හැම සුඛ වේදනාවෙම රාගානුසය යෙදෙන්නේ නෑ. උදාහරණයක් කිව්වොත් ප්‍රථම ධානය මේ කාමයන්ගෙන් වෙන්ව නේද? රාගානුසයෙන් අයින් වෙලා අපි යනවා ප්‍රථම ධානයට සමවදිනවා. එතකොට දැනෙන්නේ මොන වේදනාවක්ද? සුඛ වේදනාව. ඒ සුඛ වේදනාවේ රාගානුසය යෙදෙන්නේ නැහැ. මොන දැන් රාගානුසය නැති සුඛ වේදනාවක් තියෙනවා නේද? ඊළඟට දුක්ඛ වේදනාවක් තියෙනවා. පටිඝානුසය නැති දුක්ඛ වේදනා කොටසකුත් තියෙනවා. ඒක එන්නේ නම් භාවනා කරන අයට නැත්තම් සේක පුද්ගලයාට. නෙක්ඛම්මය එක වෙන දෝමනස්සයක් තියෙනවා. මොකක්ද ඒ? භාවනා කරනවා කරනවා සමාධිය එන්නේ නැහැ. අරකට නම් සමාධිය තියෙනවා. මමත් කොහොම හරි ගන්නවා. අතාර මාර්ගඵල මේගොල්ලෝ නම් මාර්ගඵල මේ බොරුවට නෙමෙයි. ඇත්තට එහෙම නැත්තම් මේ රහතන් වහන්සේලා රහත් වුණා. මාත් මාර්ගයේ වඩනවා කවද රහත් වෙයිද දන්නේ. ඒකට එක පැත්තකින් තාම නැහැනේ. තාම රහත් වුණේ නැහැ. තාම කෙලස් තියෙනවා. දැන් දෝමනස්සයක් එන්නේ නේද දුක. ඒ වුණාට ඒක ඉන්නේ අර නෙක්ඛම්මයේ පැත්තේ. කවද මේ ටික අයින් වෙයිද? නේද? අන්න ඒකට කියනවා එතකොට
පටිගානසේ නැහැ.
ඔව් ඒකේ පටිගානසේ නැති දෝමනස්සයක්. එතකොට හැම දුක් වේදනාවෙම පටිගානසේ යෙදෙන්නේ නැහැ. ඒකට කියනවා නෙක්ඛම්ම දෝමනස්ස සිත කියලා. නහන් නහන් මොකද්ද භූමිය කියන්නේ? අපෝ සුදුසුයි. පුළුවන් නම් කන්දක් උඩට ගිහින් මුදුනේ ඉඳන් කරන්න හරි ඉක්මනට සමාධියට යන්න ඕනේ. ඉඩම තට්ටුවක ඉන්නකොට පහසුයි. නෑ එහෙම එකක් මම නම් අහලා නෑ කවුද දන්නේ කිව්වේ. ඒක මේ කියන්නේ ත්‍රිපිටකයේ තියෙන එකක් නම් වෙන්න බෑ. බුද්ධ වචනයක් වෙන්න බෑ. මේක ඔය පස්සේ කියපු කවුරු හරි කියපු කතාව. දැන් අපිට හිතෙනවා හොඳ චෛත්‍යයක් ළඟ අපි තුරුවන් වැඩි සෑය ළඟ විතරයි සමාධිය වෙන්න පුළුවන්. අපතන සරඥ දාතුන් වහන්සේලා වැඩ ඉන්නා. එනත්තම් බුද්ධ ගයාවි විතරයි සමාධිය වෙන්න පුළුවන් නේද? හා ධර්මයේ නුවණින් විමසන්න. ධර්මයට ගලපලා බලන්න. නැහැ මේ තන ආනුව වෙනස් වෙන්න පුළුවන්ද? දැන් බුද්ධ කාලේ හාමුදුරුවරු කොහාටද යව්වේ භාවනා කරන්න? අමුසොහනට. අර මිනි කුණු වෙන බල්ලෝ නරියෝ කකා කෑලි කඩ කඩ යන අමුසොහනට ගිහිල්ලා තමයි භාවනා කළේ. අද එහෙමනම් කියයි ඔය අමුසොහනේ සමාධි වෙන්න බෑ. යන්න ඕන පන්සලකට බෝධියක්. නෑ ඕක බුද්ධ වචනේද නැද්ද? නෑ. ඒ ධර්මයට එකඟ නෑ. තැන්. බුදුහාමුදුරුවෝ කිව්වා නම් මේ අමුසොහනේ මිනි කුණු වෙන තැන සත්තු කන තැන ගිහින් භාවනා කරන්න කියලා. නේද? එතකොට තේරුම් ගන්න ධර්මයට ගලපලා බලන්න. එතකොට අර කතාව බොරුවක් කියලා පේනව නේද ඔය කියලා තියෙන එක? නුවණින් විමසන්න කවුරුත් කියපු හින්දා නෙමෙයි ධර්මයට ගලපලා බලන්න. එතකොට එහෙම තැනක් භූමියක් කියලා වෙනසන්නේ නැහැ. තමන්ට කරන්න පුළුවන් ද බැයිද කියන එකයි යතන තියෙන්නේ. එක කරන්න බැයි නම් බැරි තැනට ගිහින් කරන්න පටන් ගන්න එපා. කවුරු හරි බය කරලා තියනවා නම් ඔතන ඉන්නවා හොල්මන් අවතාර ඔක්කොම භූතයෝ ටික ඉන්නවා. ඔතන ඉඳන් භාවනා කළොත් නම් ඔවා ඉවරයි. ඒක දැන් බය කරලා තියෙනවා. ඉතින් හිත බය කෙනාට ඔතෙන්ට ගිහින් භාවනා කරන්න බෑ. ඈ? ඒ Taman තීරණය කරන්න ඕන. හැබැයි Tamanගේ සමාධිය හදාගත්තහම ඔතෙන්ට ගිහින් පුළුවන් භාවනා. හිත ශක්තිමත් වෙනකොට ඕන තැනක පුළුවන් භාවනා කරන්න. ඉතින් මූලිකව තමන්ගේ බයක් තියනවා නම් මෙතන කරන්න බෑ කියලා එතෙන්ටම ගිහින් කරන්න හදන්න එපා. පුළුවන් තැනකට ගිහිල්ලා ඉස්සෙල්ලා හදා ගන්නවා. ඈ? දැන් බය නැතුව හොඳම තැන තමයි පිරිසක් භාවනා කරන තැන. මෙතන හොඳට පුළුවන් ඕන ධානයක් වඩන්න පුළුවන්. හරි බය නැතුව කරා. එහෙන් වඩා ගත්තට පස්සේ අර බැරි තැන් වලත් පුළුවන්. මුලින් හදාගන්නකම් තමයි මොකද ඒකට ප්‍රධාන හේතුව හිතේ බය. නැතුව තැනේ වැරද්ද නෙවෙයි. හැබැයි අපේ හිතේ තියෙනවා අර වගේ තැන්වල වෙනසක් තියෙනවා කියලා ඒ හින්දා ඒක බලපානවා. අනුවරණ දිසය ළඟට ගිහින් නැත්තම් ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට ගිහින් භාවනා කරාම ඉක්මනට සමාධි වෙන ගතියක් තියෙනවා. එහෙම නැතුව නෙමෙයි. හැබැයි දැන් අපිට හැමදාම පුළුවන් ද උතෙන්ට ගිහින්ම භාවනා කරන්න. يعني තංගලත් පුරුදු වෙනවා. එහෙම බැරි කමක් නැහැ. මේ තමන්ගේ උත්සාහයයි වීරයයි තියනවා නම් කරන්න පුළුවන්. එහෙම ඒ දැන් සුභේ වඩලා ඊළඟට රහත් වෙලාම අපහු වෙනවා සමහරව. ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ බෑයි කියලා හිතන්න එපා. එතන බය නම් ගිහිල්ලා කරන්න අමාරුයි. ඉස්සෙල්ල බය නැති කරගන්න. ඒකෙන් සමතේනේ හරවන්නේ. සමතේ හදාගන්න එක. චිත්ත සමාධියක් ගන්න බැයි නම් මේ දර්ශනාව වඩන්න අමාරුයි. අමාරුයි. ඉතින් ඒක නුවණින් හොයන්නවා. බයක් එනවා නම් ඇයි බය කියලා හොයනවා නම් හොඳයි. එතකොට තමයි ඒ බය නැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම තමයි දේශනා කළේ. බයක් ඇති වුණහම ඒ බය එන්නේ ඇයි කියලා විමසන්න කියලා. බය වෙලා දුවන්න විතරක් නෙවෙයි. සත්‍ය ඇහෙනකොට දුවපු හාවා වගේ ලෝකෙ පෙරලෙනවා කියන්නේ. එහෙනම් දුකන්න නෙමෙයි කිව්වේ ඒක හොයලා බලන්න කියලා. මොකක්ද මේ බය එන්නේ හේතුව? හොයලා බැලුවොත් බය නැති කරගන්න පුළුවන්.
සර් නුවණෙන් බලනවා නම් ඒ අමුසෝනට යන්න දෙයක් නැහැ. මොකද අමුසෝනේ නැහැ, මලකුණු නැහැ, පෙරක්ක පුච්චලා එක්ක වලලලා.
ඒ තරමට නුවණක් තියනවා නම් හිතනොත් දකින්න පුළුවන්. මම කියන්නේ මෙතන ඉන්න පුළුවන් මරණයේ අවස්ථාවට මෙනෙහි කරන්න. හැබැයි ඒකට ලොකු නුවණක් ඕන. නේද? මම කවදා හරි දැකලවත් තියෙන්න ඕන සතෙක් කුණු වෙනවා දැකලා තියෙනවා. එතකොට තමයි නම මේ වගේ තමයි මේ ශරීරෙත් තුන්නේ. ඉතින්ම හිතා ගන්න අමාරුයි. නේද? ඒක පොඩ්ඩක් හරි රූපයක් හරි දැකලා තිබුණොත් ටිකක් පහසුයි. ඇත්තටම දැකලා තිබුණොත් ඊටත් වඩා පහසුයි. හරි? ඒ දකින්නේකේ වාසියක් තියෙනවා.
දැන් දකින්න නෑනේ දැන් මම
මිනිහක් කපන තැනක හරි ඉතින් ඔය
අනේගොල්ලන්ට හොඳට
හොඳට දැකලා තියෙනවා නම් නහය වහගෙන හරි ගිහින් බලා ඉඳලා තියෙනවා නම් ඔන්න පොඩි වාසියක් තියෙනවා. මේ වගේ නේද? මොකද මේ මිනිහක් කුණු වෙලා එන ගඳ ඉවසන්නව බැරි ගඳක්. අනිත් ගඳවල් වගේ නෙමෙයි. කර ගඳයි මේ ශරීරෙ කුණු වෙලා එන. මේ කුණු වෙන්න කලිනුත් එන ගඳ මෙහෙම නම්. කුණු වෙනකොට ගඳ. සාගෙන උරවන්නේ මේක.
කෑම ජරාව.
ඒක දැන් මට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා දැන් අර එක තැනක ආරණ එක ඒ මිනිහක් දාලා තියෙන එක වීදුරු පෙට්ටියකින් වහලා තියෙනවා. මොකද අර පිටට විස බීජ එන හින්දා ගඳ එන හින්දා මේකේ ඒ වුණාට දැන් ඕජස් බේරිලා එක තැනක් පොඩ්ඩක් පෙඟිලා තිබුණලු කර සිමෙන්තිය. එතෙන්ට ගිහිල්ලා පොඩ්ඩක් සුගඳ බලනකොට ආයි ජීවිතේ එපා වෙන ගඳක්ලු වෙන්නේ තියෙනවා. ඒ අත්දැකීම සෑහෙන උදව් වෙනවා. අපි මේ වගේ කියලා කතා කළාට වඩා ඒක අත්දකිනකොට සෑහෙන උදව් වෙනවා. හැබැයි ඒක ඉතින් දරන්න පුළුවන් කෙනාට තමයි ඒ තුල වීරය වඩන්නේ. නිකන් මේ පොඩි ගඟක් යනකොටත් දරන්න බැරි කෙනා අතෙන්ට ගියොත් එහෙම සිහි නැතුව වෙටි. ඒක විඳින්න බෑ. ඒකයි මං කියේ ඒක හැමෝටම කරන්න බෑ. ඒ මිනිහක් ළඟට ගිහින් භාවනා කරන්න. ඒකට සූදානම් කෙනෙකුට විතරයි ඒකට යන්න පුළුවන්. හරි? එහෙමම යන්න ඕන කියන එක නෙමෙයි මම මේ උත්තරේ දුන්නේ. ඒ වගේ තැන්වලත් සමාධි වඩන්න පුළුවන් පිරිස් ඉන්නවා. හරි? ඒ වුණාට පහසුවෙන් වඩන්න පුළුවන් අපි පූජනීය කියලා හිතන තැන්වල. ශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ වෙන්න පුළුවන්, බුද්ධගය ආවේ වෙන්න පුළුවන්, ඒ වගේ තැන්වල පුුවන් නැතිසය ළඟ නැත්නම් පන්සලක චෛත්‍යයක් ළඟ හරි කමන්නේ, බෝධියක් ළඟ බොහොමලුයි, ඒවයි ශාන්ත ගතිය තියෙන්නේ. ඒකට ඒවයි සමාධිය වඩන්න පහසුයි. මේ පරිසර. සමහර පරිසර තියෙනවා දැන් ඔයගලන්ට කිය ගමන් දැනෙනවා හිතට හරි සහනයි. සමහර විට වෙල්ලි ආයක් වෙන්න පුළුවන්, වැවක් ළඟ වෙන්න පුළුවන්, කඳු මුදුනක් වෙන්න පුළුවන්. නේද? අර වටේ බලනකොටම හිත සංසුන් වෙලා යන්නේ. අන්න ඒ වගේ තැනක වාඩි වුණහම හරි වුණට ඒ සමාධිය හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තැනකින් පුරුදු කරගත්තාම අනිත් තැන් වලත් පුළුවන්කම එනවා. කොහෙන් හරි ඒ සමාධිය හදාගන්න ඕනේ. හරි. හරි. ඒ ප්‍රශ්නෙට මම හිතනවා ඇති කියලා. ඒක මේ භූමිය එච්චරම වැදගත් නෑ. ඒක තමන්ගේ ඉන්න මට්ටම අනුව තමයි ඒක වැදගත් වෙන්නේ. ඊළඟට දැන් මොනවද කතා කර කර හිටියේ? වේදනාවල කොහොමද දැන් දුගතියෙන් බේරෙන්නේ නේද? හැම සුඛ වේදනාවෙම රාගානුසය යෙදෙනවද? නෑ. මොකක්ද උදාහරණේ? ප්‍රථම ධානය නේද? ප්‍රථම ධානයේ සුඛ වේදනාව තිබුණාට ඒකේ රාගානුසය යෙදෙන්නේ. ඒතර ඒක කියනකොට තේරුම් ගන්න ඕනේ එතනින් එහා ධාන ඔක්කොගෙම රාගානුසය නෑ. නේද? මේක විදිහක් පුළුවන් නම් බේරෙන්න. මොකක් හරි කරලා ධානයක් වඩා ගත්තා නම් එතකොට මැරෙන මොහොතේ ධානසිතක් පහළ වෙන්නේ ඒක අකුසල් නෙමෙයි. ආගානුසේදීලා නැහැ. සුඛ වේදනාව තිබුණා. හරි? ඒ එක විදිය. ඔව් ඒක තමයි මේ දැන් දුගතියෙන් බේරෙන විදිනේ. බ්‍රහ්ම ලෝකේ හැරි ඉතින් යම එක නරකද දුගතියට යනවට වඩා. පළවෙනි දේ දුගතියෙන් බේරෙන එකනේ. නේද? ඒකට තියෙන අවස්ථා.
සමාරකයකනනිසම
අවස්ථා ටිකක් ඔන්න ඒ වගේ හොයා ගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ සූත්‍රයක් නුවණින් විමසන්න ඕන. දැන් විමසන්න ඕන ඇයි කියලා දැනගත්තාම විමසන්න. නැත්තම් ඔහේ කියාගෙන යනවා හරි වේදනා තුනයි දුක වේදනා දුක් වේදනා දුක් සංඛ වේදනා කටපාඩම් කරගත්තා හරි. දන්නවා. ඒක නෙමෙයි දැන් නුවණින් විමසන්න ඕනේ ඇයි ඇයි දැන් දැන් හේතුවක් තියෙනවනේ හොයන්න නේද? හේතුව තියෙනකොට හොය. දැන් අපි සූත්‍රය පාඩම් කරගන්න නෙමෙයි දැන් හොයන්නේ. මොකටද හොයන්නේ? දුගතියෙන් වෙයි. දැන් Tamanට ඕනකම ඇවිල්ලා. අනේ එහෙම තමයි මේ ධර්මයේ හොයන්න එන්න ඕන ඕනකම. ඈ? දැන් භයානකකම පේනවනේ හෙව්වේ නැත්තම් මොකද වෙන්නේ කියලා නේද? අනිවාර්යෙන් දුගතිය. පොඩ්ඩක් හරි හොයලා එකෙන් බේරෙන්න විදියක් කොහොම හොයා ගන්න ඕන. ඔව් දැන්. ඔව් ඒක මෙහෙමයි දැන් ඔය සම්මත විදිහටයි ඔය ටික දැන් කියන්නේ සාමාන්‍ය කෙනෙකුට ආර්යයන් වහන්සේලා කොහොමත් ඒගොල්ලෝ දැන් සුගති ගාමි කියලා අපි දන්නවනේ දුගතියට යන්නේ සෝවාන් හරි එතනින් එහා හරි අපාගත වෙන්නේ දුගති ගාමි වෙන්නේ නැහැ ඒ ඒ මට්ටමට වැටෙන්න පුළුවන් නම් ඒකත් දැන් දන්නවන්න තව ගැළවීමක් එතකොට එතනින් මෙහා තියෙන ඒවා ටික තමයි මේ කතා කරන්නේ දැන්. නිරාමිස පුළුවන් නම් ආර්ය පැත්තට යන්න පුළුවන් නම් නිරාමිසයි. නේද? එතනින් මෙහා සාමිසයි. සුඛ වේදනා. ලෝභය. ඒක තමයි මේ කියන්නේ. එතකොට ඒකෙන් නිදෙන අවස්ථාවක් නම් එක්කෝ ධානයකට සමවදින්න ඕන. ඈ? එතනින් මෙහා ඒවා තව තියෙනවා නම් අපි හොවා ගන්න බලමු. දැන් හොවා ගන්න ඕන මොකටද මේ භයානක තත්ත්වෙන් පොට්ටක් හරි ගොඩයි නේද? එතකොට දුක්ඛ වේදනාවේ හැම දුක්ඛ වේදනාවෙම එතකොට ප්‍රතිගානුසය යෙදෙන්නේ නැහැ. හරි? එතනින් කම්ම දෝමනස්ස සිත්වලදී ප්‍රතිගානුසය යෙදෙන්නේ නැහැ. ඒකට ප්‍රතිගය කියලා කියන්නේ නැහැ. ඒ දෝමනස්ස ගතියක් තිබුණාට තරහන් මේ එතන තියෙන්නේ නේද? ප්‍රතිගානුසේ නෙමෙයි. ඊළඟට ප්‍රශ්නය අහනවා දුක්ඛම සුඛ වේදනාවේ හැම දුක්ඛම සුඛ වේදනාවෙම අවිජ්ජානුසේ යෙදෙනවද නැහැ කියන මොනවාද උදාහරණ? ඔව් යම් කෙසේ කෙනෙක් චතුර්ථ ධානයට සමවදිනකොට උපේක්ෂාව තියෙනවා. නේද? ඒකට ඒ උපේක්ෂා වේදනාව කියන්නේ අදුක්ඛම සුඛ වේදනාව. ඒක සුඛ කියන්නත් බෑ දුක්ඛ කියන්නත් බෑ උපේක්ෂාව අත්දකින වෙලාවක්. එතකොට ඒකේ අවිද්‍යානුසය යෙදෙනවා කියලා කියන්නේ නැහැ. හරි? දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය දන්න මට්ටමෙනුත් දන්නවනේ ධානයක් වඩාගෙන හිටියොත් බ්‍රහ්ම ලෝකෙක යන්න පුළුවන් කියන්නේ දුගති නෙමෙයිනේ. සුගති. එතකොට ඒ සුගතිගාමි අවස්ථා තියෙනවා ඒ වගේ. ටික ඇහුවත් ටිකක් අමාරුයි නේද? දැන් ධානයක්වත් වඩා ගන්න වෙනව බේරෙන්න නම්. වෙන වෙන විදියක් තියනවද ඊට වඩා ලේසි? ඈ? කැමති නැත්නම් ඉතින් ආර්ය මාර්ගයට වැටෙන්න. කොසෝවාන් වෙන්න. මාර්ගස්. ඔව් සම්මාදිට්ඨිය ඔන්න දැන් ඕවයින් පේනවා දැන් සම්මාදිට්ඨියේ වැදගත්කම. දැන් අපිට ලැබිලා තියෙන්නේ කොච්චර දුර්ලභ අවස්ථාවක්ද කියන එක දැන් පේනවා නේද? මේ මනුස්ස ජීවිතයක් ලැබුණ එක කොච්චර දුර්ලභ අවස්ථාවක්ද කියන එක පේනවා. ධර්මයක් අහන්න ලැබුණ එක කොච්චර දුර්ලභ අවස්ථාවක්ද කියලා පේනවා. ඒකට මේකෙන් කොහොම හරි ප්‍රයෝජනේ අරන් සම්මාදිට්ඨිය අරන් ආර්ය මාර්ගයට වැටුණොත් අර දුකති ගාමී වීමෙන් ගැලවීමක් තියෙනවා නේද? එතකොට දැන් මේවා උදව් වෙනවා මේ තව උත්සාහේ වීරය වඩා ගන්න. ඊළඟට ඔන්න දැන් හරි වේදනා ಜಾති තුනේ අනුසය. එතකොට හැම තුන් වේදනා තුනේම හැම වේදනාවෙම ඒ අනුසය යෙදෙන්නේ නැහැ කියලාත් දන්න. හැබැයි වැඩි හරියක් යෙදෙන්නේ තර්ජන කෙනාගේ යෙදෙන ටික තමයි අර මුලින් කිව්වේ නේද? රාගානුසය සුඛ වේදනාවේ, පටිඝානුසය දුක්ඛ වේදනාවේ, අවිද්‍යානුසය අදුක්ඛම සුඛ වේදනාවේ. ඒකට දැන් ධර්මයක් අහන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න කෙනාට ගොඩක් වෙලාවට ඉන්නේ අන්න අරව මුල්ුණ සිත්. ඒකට ඒගොල්ලන්ගේ වැඩිපුර අවස්ථාව තියෙන්නේ දුගතිගාමි වෙන්න. මම කියනකොට අනිත් පැත්තෙන් හිතන්නේ අපි නම් බේරිලා කියලා. එහෙම වෙන්නේ නෑ තාම. වෙන විදිය තෝර බේර ගන්න දැන් ධර්මයෙන් අවස්ථාවක් දීලා තියෙනවා. ඒක ලබා ගන්නවද නැද්ද කියන එක තම තමන්ට අයිති වැඩක්. මම නුවණින් බලලා විමසලා නේද? ඔව් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කොහමද දැන් මේකෙන් ප්‍රයෝජනේ ගන්න කියන එක ඔන්න දැන් හොයන්න වෙනවා.
හොරලා බෙරන ගන්න ඕන.
එහෙම දැනෙනවා කියන්නේ ඔන්න තමන්ගේ උත්සාහය වීරිය වඩන්න අවස්ථාව. ඒ කියන්නේ ක්ෂණ සම්පත්තියේ වටිනකම. නේද? ඒක තමයි ඒක තේරුම් ගන්න තමයි අපි ධර්මයේ නුවණින් විමසන්නේ. එතකොට ඊළඟට ක්ෂණ සම්පatti කියන්නේ මේ මනුස්ස ජීවිතේ ධර්මය අහන්න ලැබුණ එක. ඒකම දුර්ලභයි. ක්ෂණයක් වගේ. නෑ. මේක ක්ෂණයක් වගේ. දැන් අපි මනුස්ස ජීවිතේ දිගයි කියලා හිතුණාට දිව්‍ය ලෝකේ හරි අපායේ හරි ආයුෂ එක්ක බලනකොට මේක ක්ෂණයක්. ඒක මේ වටින සම්පත්තියක් තියෙන ක්ෂණය. හරි. මනුස්ස ජීවිතේ සද්ධර්ම ශ්‍රවණය. විදක ක්ෂණ සම්පත්තිය. සම්පත්තියක් තියෙන ක්ෂණය. තව විදිහට කියමු. මේක දිගයි කියලා හිතුවත් එහෙම සමා වෙනවා. අපිට තව කල් තියෙනවා කියලා හිතෙනවා. දැන් පේනවා නේද කල් නැහැ කියලා.
දැන් කල් නැහැ.
මැරෙනකොට ඔය වේදනා තුනෙන් එකක් ආවොත් එහෙම
ඉවරයි.
මොන වගේ ඉඳ හැදෙන්නේ? හැදෙන්න වැඩිපුර බර තියෙන්නේ. නේද? දැන් Tamanta බලන්න ඕන වේදනාවක් එනකොට මට මේ වයින් මිදෙන්න විදියක් තියනවද? මේ අකුසල් සිතක් හදන්න නැතුව ඉන්න විදියක් තියනවද කියන එක දැන් හොයා ගන්න පුළුවන් නම් අන්න මැරෙන මොහොතේ බේරුම්. ඒක අපි හිතුවත් මැරෙන මොහොතේ අවබෝධ වෙයි කියලා කල් දාලා හරියන්නේ නැහැ. තව කල් තියෙනානේ මැරෙන්න ඒ වෙලාවට බැරිය කියලා හිතියොත් ඔය ආපු විදිහම යනවා. ඉතින් වැඩි හරියක් මහ ගෙදර තමයි. ඉඳලා හිටලා බොහොම කඩාතුරු
කියලා තියෙන දේ තල්ල ගන්න බැරි නම්
නතු කරයි. සම්පත්තියක් ලැබේ. දැන් කොහමද දැන් නුවණින් මේක අපි හොයාගන්න?
සම්මාදිට්ඨිය.
සම්ම සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕනේ. හරි. ඊට වඩා මෙතන දැන් ඊළඟට අහන ප්‍රශ්න ටික. එතනින් එහාට තමයි ඔකේ ටික ටික ගැඹුරට ගෙනියන්නේ. දැන් පේනවද මේවයි මේ අහන ප්‍රශ්න වල කොච්චර වැදගත්කමක් තියනවද මේ? නේද? ඒක තමයි ඒවා දැනගන්න. දැන් මොකද්ද ඊළඟට අහන්නේ?
සමේ සතර මග සතර ඵල නිර්වාණය කියන මේ සුගතිය. ඒතර දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ලෝක ඒ සුගතිය මේ සුගතිය මේකේ
නෑ නෑ
වෙනස ගන්න.
සතර මග සතර ඵල කියනකොට ආර්ය මාර්ගයනේ. දුකෙන් ගැලවෙන මාර්ගයට වැටිලා ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඒක නිවන් මාර්ගය. නිවන් මාර්ගයේ ඉන්න කෙනා කවදාවත් දුගතිගාමි වෙන්නේ නැහැ.
දුගතිගාමි
වෙන්නේ බුදුරජාණන් වහන්සේ සාතිකය දීලා තියෙනවා. හැබැයි ඒකට වැටෙන එක ලේසි නෑ. හිතන තරම් ලේසි නෑ. නේද? ඒකට ඒ අවස්ථාව තියෙන්නේ මේ ක්ෂණ සම්පත්තිය තියෙන කෙනාට. නවකයි එක්ක. වැදගත් තමයි. අනිත් අයට ඒ අවස්ථාව නෑ. එතකොට මොනවාද ඊළඟට අහන්නේ? ප්‍රශ්නේ මොකද්ද? පටිභාගය. පටිභාගය කියන්නේ අර පොල් ගෙඩිය දෙකට පැලුවහම අනිත් බෑ ඒ වගේ. මොකද්ද මේකේ අනිත් භාගය මොකද්ද? මේකට සම්බන්ධව තියෙන අනිත් පළුව. එතකොට අහනවා සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? දුක්ඛ වේද. දුක්ඛ වේදනාවේ පටිභාගය මොකද්ද? සුඛ වේද. ඒක පැහැදිලි නේ. එතකොට සාමාන්‍ය සත්වයා ওই දෙකේ තමයි. එතනින් එහාට දකින්න ශක්තියක් නැහැ. කොහොමද කියවනේ දැන් කකුල රිදෙනකොට මොකද කරන්නේ? මේකෙන් ගැලවෙන්න තියෙන එකම දේ කකුල දිගාරින එක විතර වෙන විසඳුවන්නේ. බඩගිනි වුණාම මේකෙන් ගැලවෙන්න තියෙන එකම විසඳුව කන එක විතරයි. මේ විසඳුව හම්බ වෙනවද? කාලා ඉවර වෙලා ආයි බඩගිනි. දැන් බඩගිනි මිදිලාද? නැහැ. කකුල දිගාරියාම මිදුණාද? ඔකේ තව පැය භාගයක් විතර ඉන්නකොට මොකද වෙන්නේ? දිගාරගත්තු කකුල. ආයි ඉතින් ආයි අර සැපයි කියලා හිතපු එක දැන් දුකට අනිත් පරිභාගෙට යන නේද?
ඒකට
ප්‍රතිකර්මයක් නොදෙදුවොත් ඒක ධර්මයක් නොවනින් විමසන්නේ ප්‍රතිකර්මයක් හොයාගන්න. පරණ පුරුද්දට දුක නැති කරගන්න බලනවාද නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු
මාර්ගය
දුක නැති කිරීමේ පැත්ත හොයනවාද? අපට පේන දුක නැති කිරීමේ මාර්ගය තමයි දුක නැති කරන්න නම් සුඛව. මේ මේ සුඛය විඳින්නනේ ඔය කරන්නේ. ඉරියව් වෙනස් කරන්නේ, කෑම කන්නේ නේද? ආ, දේවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්න, දරුමල්ලෝ හදන්නේ, අරව මේව එකතු කරන්නේ. ඔක්කොම ඒ අපිට පේන දුකෙන් මිදෙන්න. අර පටිභාගයට පණිනවා. දුකෙන් මිදෙන්න තමයි ඕවා කරන්නේ නේද? හැබැයි ඒක අපට පේන මට්ටම. ඒකට අපට පේන මට්ටම දුකේ පටිභාගයේ සුඛ විතරයි. සුඛේ පටිභාගයේ දුක කියලා පේනවා. ඔය දෙකේ පැනපැන ඉන්න. කවුද මේ පන්නන්න උදව් වෙන්නේ? තණ්හාව. තණ්හාව තමයි ඔය දෙකේ ගෙනියන්නේ. දුකක් දැනෙනකොට පෙන්නනවා අන්න අරක ලැබුණා නම් සැපයි. ඔච්චරයි එකම විසඳුම. ඒතර බුදුහාමුදුරුවෝ ඔන්න සර්වඥතා ඥාණයෙන් දැකලා උතනින් එහා විසඳුමකුත් පෙන්නනවා. ඒක තියෙන්නේ හැබැයි ඔය දෙකේ පැනපැන ඉඳලා නෙමෙයි. අදුක්කම සුඛ වේදනා පැත්තේ. එතකොට දුක්ඛම සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? අවිද්‍යාව. අදුක්කම සුඛ වේදනාවේ පටිභාගය අවිද්‍යාව. අවිද්‍යාවේ පටිභාගය විද්‍යාව. විද්‍යාවේ පටිභාගය විමුක්තිය. විමුක්තියේ පටිභාගය නිවන. අන්න දැන් මාර්ගයක් එනි කරගන්න අවස්ථාව තියෙනවා. ඔය ටික නුවණින් දැක්කොත්.
අදුක්කම දුකේ ඉඳලාමයි යන්නේ.
يعني මේකට සම්බන්ධ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. නෑ, ඇයි මේකට ප්‍රතිභාග කිව්වේ? මේකට සම්බන්ධ ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා. හරි? සම්බන්ධින්ද ඒක නැතුවක් නෙවෙයි. ඒක තුලින්ම තමයි අනිත් පැත්ත අල්ලගන්න තියෙන්නේ. ඔව් දැන් එහෙම කිව්වනම් අපිට ගැලවුමක් නැහැ නේ. ඉතින් ඔය වේදනා තුනේම ඉන්න වෙනවනේ. දැන් මේකේ ගැලවුමක් තියෙනවා. අදුක්කම සුඛ වේදනා මට්ටමට ගන්න පුළුවන් කෙනාට පුළුවන් ආ මේ මෙතන ප්‍රතිභාගය අවිද්‍යාව. අවිද්‍යාව තියෙනකන් තමයි මේක තියෙන්නේ. කියලා දැක්ක. ඒත් අවිද්‍යාවෙත් ප්‍රතිභාගය. විද්‍යාව. විද්‍යාව නැති හින්දා තමයි මේ අවිද්‍යාව. එතකොට විද්‍යාව කියන එක දකින්න පුළුවන් කමක් තියෙනවා. ඒ විද්‍යාව පහළ වෙන කෙනාට විමුක්තිය දකින්න පුළුවන් කම තියෙනවා. විමුක්තිය ලබන කෙනාට නිවන ලබා ගන්න හැකියාව තියෙනවා. එතනිනුත් ගැළවුමක් තියෙනවා කියලා පැත්තක් පේනවා. සුඛ වේදනාවේ ඉන්න කෙනාට මේවා එකක්වත් වෙයිද? නැහැ. එයා කරන්නේ අර දෙපැත්තට පැන පැන ඉන්නේ. සුඛෙන් දුකට පණිනවා, දුකෙන් සුඛට පණිනවා. අපි ඔය සංසාරේ යනවා කියන්නේ ඕක නේද? දුගතිය යනවා, සුගතිය යනවා, සුගතිය යනවා, සුගතිය යනවා. එහෙම.
ඔය දෙක එකයි.
ආ ඒක තමයි දැන් ඔන්න හොයාගන්න ඕන තැන. අන්න එහෙමයි. දැන් ඔය එකේ ගැලවෙන්න ඕන තැන අල්ලගෙන උතනයි ඊළඟට හොයන්නේ. එතකොට දැන් පේනවාද ඔය දුකයි සැපයි පැනපැන ඉඳලා මේක අහුවෙන්නේ නැහැ කියන එක. දුකක් දැනෙනකොට මේකට විසඳුම අර සැප කියලා ඒක පස්සේ එලෙව්වට මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. විමුක්තිය නිවන පැත්ත අහුවෙන්නේ නැහැ.
ආයි දුකට.
එතකොට අහුවෙන්නේ සසර යනයි.
ආයි දුකට.
ඒ ඕකෙන් තමයි අපි පටන් ගත්තේ. දැන් දුගතිය යන එක දුකයි කියලා දැක්කා. ඕකෙන් බේරෙන්න නම් සුගතියට පන්නනවා. ওই දෙක තමයි අපට තියෙන්නේ. මූලික මට්ටම. ඒක ගැටලුවක් නැහැ. එතනින් තමයි පටන් ගන්න ඕනේ. හරි. ඒ වුණාට ඔය දෙකටම යන්නේ නැතුව තව පැත්තකුත් තියෙනවා. අන්න ඕක තමයි දැන් නුවණට අහුවෙන්නේ. එතකොට ඔන්න දැන් කකුල රිදීමේදී කකුල දිගෑවීම විතරක් නෙමෙයි තවත් පැත්තක් තියෙනවා. ඒක භාවනා කරන කෙනාට තමයි තේරෙන්නේ. වේදනානුපස්සනාව වඩන කෙනාට. හැබැයි ඒක ලේසි නෑ. කකුල රිදෙනවා දිහා බලාගෙන ඉන්න කියනවා. මෙන්න එන්න වැඩි වෙනවා, පුපුරු ගහනවා, ඉන්නම බෑ කියලා දිගා. ඔකයි. ඒ වෙලාවෙත් දිගා හරින්න නැතුව බලාගෙන හිටියොත් මොකද වෙන්නේ?
අඩුලා.
ඊට පස්සේ හොඳ සනීපයක් ඇවිල්ලා පැය ගාණක් වුණත් ඉන්න පුළුවන් කිසි වේදනාවක් නැහැ. එහෙම තත්ත්වයක් තියෙනවා. අඩු ගානේ තියනවා කියලා අහලවත් තියනවා නේද? ඒ කියන්නේ ඔන්න දැන් පේනවා අර මේ අර කලින් හිතපු විසඳුම විතරක් නෙමෙයි තවත් විසඳුමක් තියෙනවා. දැන් ඕකට ආපු කෙනාට දඟල ඉන්න ඕනද? නෑ. එයා වේදනාව විඳිනවද?
නෑ.
දුක් විඳින්නෙත් නෑ. දඟලන්නේත් නෑ. නේද? අර බුදුරජාණන් වහන්සේ එක සැරයක් කවුද කොසල් රජුද කවිද ඇවිල්ලා අහනවා මේ මට ඔක්කොම සුභ පහසුකම් තියෙනවා නේද? ඔබ වහන්සේ මේ ගහක් යට ඉන්නවා කවුද හොඳට නිදාගන්නේ? නේද? කවුද වැඩිපුර සැප විඳින්නේ? ඉත දැන් ඔව් ඒ රජුරුවන්ගෙන් අහනවා දැන් වහන්සේට මේ දවසක් එක විදිහට ඉන්න පුළුවන්ද හෙල්ලෙන්නේ නැතුව වරුවක් ඉන්න පුළුවන්ද පැයක් ඉන්න පුළුවන්ද පැය භාගයක් ඉන්න පුළුවන්ද හෙල්ලෙන්නේ නැතුව අනේ බෑ කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අර නිරෝධ සමාපත්තියේදී දවස් 7ක් වුණත් ඉන්න පුළුවන් කිසිම දුකක් තියනවද නැහැ තර් කවුද සතුටින් ඉන්නේ කියන්නේ ඉතින් මෙතන දැන් නුවණින් හිතන්න ඕන දැන් මේ අපිට පෙනුන විසඳුම විතරක් නෙමෙයි මේකේ තියෙන්නේ මේ ලෝකෙට ආйти විසඳුම විතරක් නෙමෙයි මේ දුකෙන් බේරෙන්න තියෙන්නේ ලෝකෙට ආйти මට්ටමින් පෙන්නේ සපක් විතරයි දැන් සප කිව්වට නුවණින් පේනවා ඒකේ ප්‍රතිභාගයේ දුක සප දිගට තියාගන්න බෑ කකුල දිග ඇරියහම සැපනම් ඒක දිගටම තියෙන්නේ නැහැ. ආයේ පැය භාගයක් විතර ඉන්නකොට ආයෙ අකුල ගන්නයි. මොකද එතන ආයෙ දුක. සැපයි කියලා හිතුවට ආයෙ දුකට පැනලා තියෙන්නේ. නේද? එතකොට දුක නූපදින තත්වයක් අහු වෙලා නැහැ. දැන් මේ නිවන කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුක නූපදින තත්වයක්. දුකෙන් මිදෙන තත්වයක්. අපි හිතන සැප දුකෙන් මිදීමක් නෙමෙයි. ආයේ දුකටපත් වෙන්න හේතු ටිකක් තමයි හදාගන්නේ.
తాවකාලික සිද්ධි.
ඔව්. ඒක තමයි අර තණ්හාවෙන් කරන දේ. ඒක තමයි ඉතින්. අවිද්‍යාව හින්දා තමයි මේ සසරේ ඇවිල්ලා තියෙන සැපේ දුකේ පැනපැන. දුගතියට යන්න නැතුව සුගතියට යන්න හොයන්නෙත් ඉතින් එක්තරා විදිහක අවිද්‍යාව. ඒ වුණාට ඒක හොඳයි අර මුකුත් නොදැන වෙයි දුව දුවා ඉන්නවට වඩා. ඈ සාපේක්ෂව හොඳයි. කියන්නේ මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව ලෞකික සම්මා දෘෂ්ටිය හොඳයි. මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව ලෞකික සම්මා දෘෂ්ටිය වටිනවා. එනට ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය සම්මාදිට්ඨියට සාපේක්ෂව ලෞකික සම්මාදිට්ඨියත් එච්චර වැඩක් නැහැ. මොකද සුගතිය ගියත් ආයි දුගති යනවනේ දුගති ගාමි වෙන එකෙන් වැළකීලා නැහැ නේද? ඔව් දැන් ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි ඊළඟට හරි. දැන් ওই දුගතියෙන් බේරෙන්න නම් සුගතියට යන්න පුළුවන්. ඒ වුණාට සුගති ගියත් ආයි දුගති යනවනේ. ඒකෙන් මිදෙලා නැහනේ. අන්න එයා හොයනවා ওই දෙකෙන්ම මිදෙන පැත්තක් තියෙනවා. දැන් මේ වේදනානුපස්සනාවේ මහා ගැඹුරක් මෙතන පෙන්නවා. දැන් සාමාන්‍ය කෙනාට මේ අදුක්කම සුඛ වේදනාවක් තියනවාද කියන එකවත් තෝරගන්න බෑ. දැනෙන්නේ. දැන් ඔයගොල්ලෝ තහනවනේ මොකද්ද මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ කියලා. නේද? ඒක දකින්න ශක්තිය අඩුයි. මොකද අපි අනිත් දෙකේ පැන පැන ඉන්නේ. අපිට අදුක්කම සුඛ වේදනා මට්ටමක් දැනුණත් අපි කියන්නේ ඒකේ දුකක් නෑ. ඒ හින්දා සැප පැත්තට දානවා ඒක. දුකක් නෑනේ. ඒ හින්දා ඒකත් දානවා අර සැප ගොඩට සුඛ වේදනා පැත්තට. ඒ ඉඳලා හිටලා එහෙම දැනුණත් ඒක නුවණින් දකින්න ශක්තියක් නෑ. ඒකට පොඩ්ඩක් chance එකක් දුන්නත් මේ අදුක්කම සුඛක් තියනවා කියලා ඒක බලන්නේ ආයේ පණින්නේ අනිත් පැත්තට. එතකොට දැන් වේදනානුපස්සනාව හොඳට කරන කෙනාට උන අදුක්කම සුඛ වේදනාව මට්ටමට ගේන්න පුළුවන්. මොකද්ද මේ දුක් වේදනාවේ දුක විඳ විඳ ඉන්නේ. ඒ දුකෙන් තොර මට්ටමකුත් තියෙනවා. ඔන්නෝක අත්දකින්න පුළුවන් වේදනානුපස්සනාව කරනකොට සැප වේදනාව දිහා බලන් හිටියත් අර සැපෙන් තොර මට්ටමකුත් සැප වේදනාවේ තියෙනවා. ඒක එතකොට ආයි අදුක්කම සුඛ මට්ටම නේද? ඒ අර ප්‍රතිභාගයට පෙන්නන්නේ. සැපයට පැන්න නෙමෙයි. දුක්ඛේ වේදනාව දිහා බලලා සැප පස්සේ පන්නනවා නෙමෙයි. මේ දුක් වේදනාවෙන් මිදෙන මට්ටමක් තියෙනවා අදුක්කම සුඛ කියන මට්ටම. ඒක සැපත් නෙමෙයි දුකත් නෙමෙයි. ඊළඟ සැප වේදනාවේ ඕනවට වඩා ඇලිලා සතුටු වෙවි එහෙම ඉන්නවත් නෙවෙයි. මොකද එතන තියෙන දුක පේනවනේ. ඕක නැති වෙනකොට ආයි මහා දුකකට නිවැටෙන්නේ. දැන් මම කොහොම හරි සුගතිය ආවා දැන් සැපයි කියලා ඉඳලා හරියන්නේ නැහනේ. දැන් පේනවනේ ඇවිල්ලා සුගතියක නේද? මනුස්සයෙක්ගේ ජීවිතේ කියන්නේ සුගතියේ. දැන් ගිය ජීවිතේ try කරලා කොහොම හරි සුගතියකට පැනගත්තා. දැන් මෙතන ඉඳලුත් ආයි සුගතියකට පණින්න හදලා හරියන්නේ නැහැ. මොකද දුගතිගාමී වෙන එකෙන් ගැලවිලා නැහැ. දැන් දන්නවනේ දැන් සුගතියට ආවට ආයේ දුගතියේ යන එකෙන් ගැලවිලාද නැහැ. එහෙනම් ඔය දේ කර කර ඉඳලා හරියනවද නැහැ. ඔතනින් ආයේ දුගතියේ සුගති පණ පැන ඉන්නේ නැතුව මේ සුගතියට ආපු වෙලාවේ මේකෙන් එළියට පණින විදිහක් හොයාගන්න.
සුගතියෙන් සුගතියට යන්න
නේද? සුගතියෙන් සුගතියට ගියත් ඔය ප්‍රශ්නේමනේ. ඒකේ ඉඳන් ආයේ දුක් විඳින්න උනා. මේ මරුණට පස්සේ කොහේ යයි ඉඳන්? නේද? ඉවරයක් නෑ. බලන්න ඕන එක හොයාගන්න තමයි අපි ධර්මයේ විමසන්නේ. බලන්න ඕන දේ දන්නවා නම් ආයේ මෙතන කතා කර කර ඉන්නේ නෑනේ.
යනවා.
මේ භාවනාවට එන්න ඕනත් නෑ. මම ඒක නොදන්න හින්දානේ මේ හොයන්නේ. නේද? ඒක හරියට දැනගත්තොත් ආයි කවුරුවත් පස්සේ යන්න ඕනේ නැහැ. පැත්තකට ගියා කරගත්තා. ඈ ඒ සම්මා දිට්ඨිය ආපු දවසක පුළුවන්. මේ ඒක ඇති කර ගන්න තමයි අපි මේවා සාකච්ඡා කරන්නේ.
නේද? එහෙනම්
මොකද දැන් බුදුදහමේ මේකට අවශ්‍ය දේවල් ටික තියෙනවා. ඒක පේන්නේ නැති එකයි මේ ප්‍රශ්නේ. දැන් මේක සාකච්ඡා කළේ නැත්නම් අර සැපේ දුකේ පැනපැන ඉන්නවනේ. මේ අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා කියලා දකින්නත් පුළුවන් දැන් යම්කිසි උත්සාහයක් ගන්න කෙනාට. දැන් අර කියපු උදාහරණ වලත් පේනව නේද? සුඛ වේදනාවේ රාගානුසය තියෙනවා සාමාන්‍ය මට්ටම ඕක. හැබැයි රාගානුසය නොහෙදෙන මට්ටමක් තියෙනවා. ඒක තියෙන්නේ කාටද? ප්‍රථම ධානයේ තියෙන කෙනා. එනවා ඔන්න ප්‍රථම ධානයට සමවදින්න පුළුවන්කම දැන් තියෙනවා. කලින් තිබුණා නෙමෙයි, ගිය සතියේ තිබුණා නෙමෙයි. දැන් තියෙනවා නะ. හරි. නැත්තම් අපි හැමෝටම ඔය ගියාත් මෙහෙම තිබිලා තියෙනව. ඒක දැන් වැඩක් තියනවද? නැහැ. ඒකට තිබිලා නැති වුණා නම් ඒක ගැන සතුටු වෙන්න එපා. මේ මොහොතේ තියනවද කියන එකයි වැදගත්. මේ මොහොතේ Tamanට සමාධියේ ඉන්න පුළුවන්ද කියන එකයි වැදගත් වෙන්නේ. ඈ ගිය අවුරුද්දේ මම හොඳට ධානය වැඩුවා කියලා ඕක ගැන ආරම්භ බෑ ඉඳලා වැඩක් නැහැ. නේද? මේ මොහොතේ චිත්ත සමාධිය හදා ගන්න පුළුවන්ද? එහෙමනම් සතුට වෙන්න පුළුවන්. හරි?
පුළුවන්ද භාවනා
කරන්න? මේ මොහොතේ ධානයකට සමවදින්න පුළුවන්ද? මොකද මැරෙන මොහොත මේ මොහොත වෙන්න පුළුවන්. නේද? ඒකට මේ මොහොතේ
මේ මොහොත කියන්නේ
දුක් වේදනාවක් දැනුනොත් මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ අහලා තියෙන්නේ මැරෙනකොට සාමාන්‍යයෙන් සැප වේදනාද දුක් වේදනාද
දැනෙන්නේ? දුක් වේදනාව
කියලා තමයි අහන්නේ. ඒකත් මේ දරන්න බැරි තරම් වේදනාවක් නේද? දැනෙනවා කියලා නේද අහලා
තියෙන්නේ?
එහෙම එකක් එනකොට පටි ගානුසයෙන් ගැටෙන සිත් හැදෙයිද නැත්නම් අපිට හොඳ කුසල් සිතක් හැදෙයිද? මොකක් වෙන්නද? දැන් තමන් ගැන හිතන්න. තමන් ගැන, අනුන් ගැන නෙමෙයි. මට මෙහෙම වේදනාවක් දැනෙන්නේ කකුල රිදෙනවා වගේ ඊටත් වඩා දරුණු වේදනාවක් දැනුනොත් කුසල් සිතක් එයිද අකුසල් සිතක් එයිද?
කුසල් සිත තමයි එන්නේ.
ඒකෙන් හිතාගන්න ඊළඟට යනවා. වැ ඕක හිතලා බය වෙන්න නෙමෙයි. මල් පූජා කර කර ඉන්න හම්බ වෙන්නේ නැහැ මරණ වෙලාවේ. මල් කඩන්න තියා නැගිට ගන්නවත් නෑ. ඈ? බලන්න ඔය මැරෙන්න යන කෙනෙකුට පුළුවන්ද කියලා මල් පූජා කර කර ඉන්නේ. මේ හුස්ම ගන්නෙ කොහොමද කියලා දඟලන්නේ. නේද?
දැන් මේ කැක්කුම ඉන්නවා. මේ කැක්කුම දිහා බලන්න කියලා.
පුළුවන්ද කියන එක තමයි මේ Tamanට දාලා බලන්න කියලා කියන්නේ. අපිට දරන්න බැරි වේදනාවක් දැනෙනවා. ගිහින් මල් පූජා කරන්න කිව්වොත් කරයිද? ඔය වේදනාව පැත්තක තිබුණායි මෙන්න මේ මල් ටික පූජා කරන්න කියලා දුන්නොත් එහෙම. දැන් Taman ලෙඩ වෙලා ලොකු මොකක් හරි බඩේ ගැක්කමක් හරි මොකක් හරි හැදිලා කෙඳිරි ගගා ඉන්නවා. ඈ? ඔය දුෙක් හරි පුතෙක් හරි ඇවිල්ලා දෙනානේ යන්නේ මෙන්න මේ මල් ටික පූජා කරන්න. බැනලා ඉලවයිද මල් ටික පූජා කරන්න. ඒ මැරෙන්න කියේ කියා මැරෙන්නේ නැහැ. ඔය වගේ දැනිලා තමයි මැරෙන්නේ. ඒක දැන් කරලා බලන්න. දැන් කකුල රිදෙනකොට කකුල දිගාරින් නැතුව බලන් ඉන්න. හරි? දැන් වාඩිලා ඉන්නවනේ. කකුල දිගාරින් නැ හිතනවනේ. ඒ වෙලාවට කකුල දිගාරින් නැතුව ටිකක් වෙලා බලන් ඉන්න. සිහි කරන්න මේ වෙලාවේ මම මැරුණොත් මොකක් වෙයිද කකුල දිගාරින්න කලින්. එතකොට කොහොමද වේදනාවට මුහුණ දෙන්නේ? අනේ ඕක තමයි වේදනානුපස්සනාව වෙන්නේ. ඊට පස්සේ පුරුදු වෙන්න. එකපාරට කකුල දිගාරින් නැතුව ටිකක් වෙලා බලන් ඉන්න. අඩු ගානේ තත්පර දෙක තුනක්වත් බලලා ඊට පස්සේ බලන්න මේ කකුල දිගාරින්. ඒක දැන් පුරුදු කළොත් තමයි මරණ මොහොතේ කරන්න පුළුවන් වෙන්නේ. ඔව්, ඒ පුහුණුව ගන්න තමයි මේ වේදනා අනුපස්සනාව කරන්න තියෙන්නේ. මොකද එහෙම කරන කෙනාට ගැලවුමක් තියෙනවා. එහෙම නොකරන කෙනාට ඒ ගැලවුම නැහැ. අපි කකුල රිදෙනකොටම කකුල දිගේරියා නම් ඒ ගැලවුම නැහැ. ඒ කියන්නේ සසර යන පුරුද්දනේ අර පැන්නනේ. දුක් වේදනාවෙන් සැප වේදනාවට පැන්නා. ඉතින් ඔය සුගති දුගති පණිනවා. දැන් අපි පණින්නේ දැන් සුගතියේ ඉන්න හින්දා පණින්නේ කොහාටද? දුගතියට. ආයි සුගතියට පණින්න අමාරුයි. මොකද ඔබ මන්නේ මේ කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේනේ අර උපමාව දුන්නේ නේද? මෙච්චර පස් කැට ප්‍රමාණයක් තමයි ආයි සුගතියට යන්නේ. මහ පොළොවේ පස් කැට ප්‍රමාණය යන්නේ දුගති. එතකොට මේකට ධර්මය අනුව ප්‍රගුණ කරපු කෙනෙකුට විතරයි මේක බේරෙන්න පුළුවන්කමක් තියෙන්නේ නිශ්චිතව. එතකොට ඒ සඳහා වේදනානුපස්සනාව වඩන්න පුළුවන් මේ අවබෝධය ගත්තොත්. එතකොට දැන් එකපාරට මම තමන් පුරුදු කරනවා. හරි? දැන් පරණ පුරුද්දට මේ ඉරියව්ව වෙනස් කරන්න හිතුණාට ඒක පොඩ්ඩක් පරක්කු කරනවා. සිහියෙන් බලන්න මේ දැන් රිදෙන දුක්ඛ වේදනාව. මේක මොන වගේද කියලා පොඩ්ඩක් බලන්න. බලාගෙන ඉඳලා ඉන්න බැරි නම් දිගාරින්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් පොඩ්ඩක් වෙලා මේක හොඳට බලන්න.
එහෙම මම ඉඳලා තියෙනවා. එතකොට කකුල හිරියෙ
නෑ. එහෙම හිටියනම ඔහම දඟල දඟල ඉන්නේ නෑ. භාවනා කරද්දී දඟලන්න බෑ. ඈ? ඉතින් ඉන්න බැරි නම් තව බලන්න තියෙනවා. වේදනානුපස්සනාව වැඩිලා නැහැ. ඒකට තව කරන්න දෙයක් තියෙනවා කියන එක තේරුම් ගන්න. ඔක මැරෙන මොහොතේ කෙරෙන්නේ නැහැ දැන්ම ගලොත් නිසා. හරි? අපිට ක්ෂණ සම්පත්තිය තියෙනවා කියන්නේ ඒකයි. අපිට තාම අවස්ථාව තියෙනවා අර දුගති ගාමී වෙන එකෙන් බේරෙන්න. ඒක තියෙන්නේ මේ ධර්මයක් අහන අයට විතරයි. ධර්මයේ නුවණින් විමසන අයට විතරයි.
සමාන. ඒතර ඒ වේදනාව කියන එක දැනගන්න පුළුවන් Taman භාවනාවේ වාකරේ ඒ ක්‍රියාවක යෙදිලා ඉන්න වෙලාවට දැනෙන වේදනාව ඒ ගැන කල්පනා කරෙමින් නේද මේ වේදනා අනුස්සය ඒ අරමුණක ඉන්නකොට
නෑ වේදනාව දැනගන්න නම් හරි ලේසියි. ඉතින් හැම තිස්සෙම තියෙනවා වේදනාව. අපි හෙල්ලෙන්නේම ඒකයි. ඉරියව්වක් මාරු කරන්නෙම ඒ දුක වේදනාව හින්දායි වුණාට අපි කොච්චර වේදනාවක් තිබුණත් ওই වේදනාව දකින්නේ. වේදනාව දැනෙන්නේ නැතුව නෙමෙයි. දකින්නේ නැහැ. සිහිය පිහිටන්න. අර පුරුද්ද හින්දා ඒක දකින්නේ අනිත් පැත්තට පණිනවා. ඒ පන්නන්නේ කවුද? තණ්හා. මේ තණ්හාවෙන් අපට හොරෙන් අපිව අනිත් පැත්තට පන්නනවා. හරි? එතකොට මේ තණ්හාවට ඉඩ දෙන්නේ නැතුව තමයි මං කිව්වේ පොඩ්ඩක් ඉරියව්ව මාරු කරන්න කලින් ටිකක් වෙලා බලන් ඉන්න පුළුවන්. මොකද්ද මෙතන තියෙන්නේ? ඇයි මේ වෙනස් කරන්නේ? ඔව්.
ඔව්. දකින්නතු
අපි එතන. ඔව්. ඔව් මధుරුවා එළෝනා සමහරට මధుරෙකුත් නැහැ. රිදිලා හිතලා මధుරෙක් කනවා කියලා ඒ එළෝනා බලනකොට මధుරෙක් නැහැ. හිත රවට්ට.
එතන අපිට ක්‍රියාවට ක්‍රියාවයි එතන පේන්නේ යන්නේ. අර දැනීම.
ඔව්. ඇයි එහෙම වෙලා තියෙන්නේ අපි බලන්නේ නැති හින්දා. බලන්න පුරුදු කරලා නැති හින්දා. සිහිය වඩන්න පුරුදු කරලා නැහැ. එහිඳ දැන් ටික ටික මේ වේදනාවට සිහිය යොමු කරන්න බලන්න ඕන. දවඩ ඒකේ තියෙන එක ප්‍රතිඵලයක් තමයි දුක් වේදනාව තුලින් Tamanට පුළුවන්කමක් තියෙනවා දුක්ඛම සුඛ වේදනා මට්ටම දකින්න. සැප වේදනාව තුලින් Tamanට පුළුවන්කමක් තියෙනවා මේකෙන් විසඳුමක් තියෙනවා අදුක්කම සුඛ වේදනා පැත්තේ. හරි? දැන් ඔක බලන්නේ නැති කෙනාට තියෙන්නේ අර අන්ත දෙක විතරයි. ඔව්. සුඛ වේදනාව ඒකාන්තයක්, දුක් වේදනාව තව අන්තයක්. දැන් මජ්ජේ සූත්‍රය එහෙම ඔවා කියවලා තියෙන අයට මතක් වෙයි. සුඛ වේදනාව ඒකාන්තයක්, දුක් වේදනාව තව අන්තයක්, අදුක්කම සුඛ වේදනාව මැද. තොර අන්ත දෙකෙන් මිදෙන කෙනාට තමයි මැද අහුවේ. ඊළඟට කියනවා මජ්ජේ මන්තා නලිප්පති. මැද තවරෙන්නත් එපා. මතකද මජ්ජේ සූත්‍රය? යෝ බන්තේ විදිත්වාන. මේ අන්ත දෙක දකින්න විදිත්වාන. මජ්ජේ මන්තා නලිප්පති. මැද තවරෙන්නත් එපා. එහෙම කෙනාට මහා පුරුෂයා කියනවා. සම්රෝමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චගා. සිබ්බනිය කියන්නේ තණ්හාව. ගැට දාන එක්කෙනානේ තණ්හාව නේද? තණ්හාවට ඉඩ දෙන්නේ නැත්තේ එහෙම කෙනා. දැන් අපි ඔව් අන්ත දෙක දැකලා මැදත් පැවරෙන්නේ නැති කෙනා තමයි තණ්හාව ක්ෂය කරන්නේ. එයාට ගැට දාන්න දෙන්නේ නැහැ. සිබ්බණියට මහුන් කාර්යයට
මෙදෙන්නේ කියලාට දෙන්නේ
දැන් ගැට දානවා කියන්නේ ඊළඟ තැනට ගැට ගන්නවා.
ඊළඟ ආයතනේ
සුඛ වේදනාව තියෙනකොට දුක්ඛ වේදනාවට ගැට ගන්නවා. දුක්ඛ වේදනාව තියෙනකොට සුඛ වේදනාවට ගැට ගන්නවා. ওই දෙකේ ගැට දදා ඉන්න. මැදක් පෙන්වන්නේ නැහැ. අන්ත දෙකට නොවැටෙන කෙනාට මැද තියෙනවා. හරි? ඒ තමයි තව විදිහට කිව්වොත් උපේක්ෂා ගතිය දකින්න පුළුවන්. ඒකට උපේක්ෂා ගතිය අපිට දකින්න විදි දෙකක් තියෙනවා. එකක් සමතේ වඩලා චතුර්ථ ධානයේ දක්වා හිත දියුණු කරන එක. අනිත් එක විදර්ශනාව කරන එක, වේදනානුපස්සනාව වඩන එක. මේ දෙකෙන්ම ගන්න පුළුවන් උපේක්ෂාගතිය. හැබැයි මේ උපේක්ෂාගතිය තාම ආර්ය උපේක්ෂාව නෙවෙයි. රහතන් වහන්සේගේ උපේක්ෂාව නෙවෙයි තාම. දැන් තාම මැද තැවරිලා ඉන්නේ මැද අල්ලගෙන. මජ්ජේ මන්තා නලිප්පති වෙලා නැහැ. දැන් සැපයි දුකයි පණින් නැතුව මැද හොඳයි කියලා ඒකේ ඉන්නවා. දැන් ඒකයි. එහෙම නැත්තම් සමාධියෙන් විතර චතුර්ථ ධානයේ වඩා ගත්තාම ගැලවෙන්නේ නැපේ. එහෙම ගැලවෙන්නේ නැහැ. හරි?
මෙතන
ඉන්නත් නැතුව පණින්න. එතකොට ඔව් විදර්ශනාවිනුත් පුළුවන් සැපයි දුකයි නැතුව මැද්දකට එන්න. ඒ කොහොමාවත් දැන් ඔන්න මැදක් තියනවා. දැන් ඔන්න ඔතන තමයි දැන් ගැඹුර තියෙන්නේ. එතකොට ඔන්න දැන් පේනවා දුක්ඛම සුඛ වේදනා මට්ටමක් තියෙනවනේ. මේ සැපත් නැති දුකක් නැති වේදනා මට්ටමක් තියෙනවනේ. ඒකේ උපේක්ෂා වෙලා නිකන් ඉන්නේ නැහැ. එතනත් නුවණින් බලන කෙනාට පේනවා මෙතනත් අවිද්‍යාවයි යෙදිලා. අන්න පටිභාගය පේනවා. දැන් මේකේ පටිභාගය අවිද්‍යාව. දැන් සැපේ පටිභාගය දුක, දුකේ පටිභාගය සැප කියන එකනේ සාමාන්‍ය කෙනාට පේන්නේ. දැන් මේ දෙක විතරක් නෙමෙයි මේකේ තවත් මැදක් කියලා දෙයක් තියෙනවා, දුක්ඛම සුඛය. අදුක්ඛම සුඛයේ නුවණින් මෙනෙහි කරනකොට පේනවා මේකෙත් අවිද්‍යාවක් යෙදිලා. ඒකෙත් අවිද්‍යාව යෙදිලා කියලා පේනකොට මොකද්ද පහළ වෙන්නේ? විද්‍යාව. අවිද්‍යාව තියෙනවා කියලා දකින කෙනාට විද්‍යාවක් පේනවා. මේ අවිද්‍යාව නැති වෙන්නේ මෙතනින්. විද්‍යාව. ඒක විද්‍යාව පහළ වෙන කෙනාට විමුක්තියක් පේනවා. විමුක්තියක්. විද්‍යා විමුක්තිය. විමුක්තිය තියෙන කෙනාට, නිදහස් වෙන කෙනාට තමයි නිවනක් ගැන කතා කරන්න පුළුවන්. මට්ටමකට. හරි. එතකොට බලන්න දැන් ඔන්න නිවනට දොරටුවක් තියෙනවා මේ අදුක්කම සුඛ වේදනාව පැත්තෙන්. හරි. දුක්ඛම සුඛ වේදනාවට එන්න නම් අපි ඊට කලින් සුඛ වේදනාව හරි දුක්ඛ වේදනාව හරි නුවණින් බලන්න. තණ්හාවෙන් බලුවොත් අනිත් පැත්ත තමයි. තණ්හාව යොදන්නේ නැතුව නුවණින් බලනවා. තණ්හාවෙන් කරන්නේ ඉරියව්ව වෙනස් කරන එකනේ, රිදෙනවා දකින්නකොට. ඒක පැහැදිලි නේද? ඉරියව්ව වෙනස් කරවන්නේ තණ්හාවෙන් නේද? ඉරියව් වෙනස් කළොත් සුඛයි කියලා පෙන්නනවා. ඉරියව වෙනස් නොකර මේක දිහා බලන් ඉඳලත් පුළුවන් අර දුකෙන් මිදෙන්න. මේක භාවනාවෙන් අත්දකින්න පුළුවන් දෙයක්. හැබැයි බොහොම ලේසි වැඩක් නෙමෙයි. දුක් දුක් සහගතව ඒකට තමයි කියන්නේ දුක්ඛාපටිපදා. හැබැයි ඉන්න පුළුවන් නම් ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙනවා. දරාගෙන හිටියොත් ක්ෂණිකව කිප්පා විඤ්ඤා. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා. මනටම අවබෝධ වෙන මාර්ගයක්. හැබැයි දුක් සහිතයි. දුක් වේදනා දිහා බලාගෙන ඉන්න. ඔව්. එතන එක පැත්තකින් එතන විද්‍යාව එක එක විදිහට තේරුම් ගන්න පුළුවන්. එකක් මේක විඳින කෙනෙක් ඉන්නවා. නැත්තම් මේක තිබුණත් ආයේ අර සැපට හරි දුකට හරි වැටෙන හැකියාව නැති වෙලා නැහැ. කෙනෙක් ඉන්නවා කිව්වත් ඒ විදිහට කිව්වත් එකයි නේද? මට හැමදාම මේ අදුක්කම සුඛ වේදනාවේ ඉන්න පුළුවන්ද? මේක සදාකාලිකයි. එහෙම් පුළුවන් කමක් නැහැ කියලා නුවණට පේනවා. ඒකට මෙතනත් අවිද්‍යාව යෙදිලාමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මෝහය තියෙනවා, මෙතන මුලාවක් තියෙනවා කියන මට්ටම තියෙනවා. දැන් සාමාන්‍ය කෙනාට මුලින් පේන්නේ එතෙන්ට ආවම හරි වැඩි. දැන් මං අන්න වේදනානුපස්සනාව වඩලා එකෙන් මිදුණා. දැන් සමහර වෙලාවට හිතෙනවා මාර්ගඵලයක් ලැබුවා කියලා. ඒ එහෙම නෙමෙයි. දැන් යම්කිසි මට්ටමකට හිත වැඩුණා විතරයි. හරි. හැබැයි එයා උසස්. මොකද එයාට එතනින් එහාට දකින්න දොර අරගන්න අවස්ථාව තියෙනවා, නිවන් දොරට. හරි. එතකොට දැන් මේකෙන් තේරුම් ගන්න මේක ඔය කතා කරන මට්ටමින් කියන එකක් නෙමෙයි. අත්දැකීමෙන් එන එකක්. මේ අදුක්කම සුඛ වේදනා මට්ටම.
එතකොට එතන ආවත් අපි අර සිතුවිලි පහල කෙරෙලා දැන් ඔය හිතන වැඩේ අතාරින්න.
එතනින් එහාටත් තව තියෙනවා. වේදනානුපස්සනාවෙන් ඉවර වෙන්නේ නැහැ මේ වැඩි. ඔය වේදනානුපස්සනාව විතරනේ. තව එහාට තියෙනවා. එතකොට එතන හැබැයි තේරුම් ගන්න දැන් අර සම්මා දිට්ඨිය පහල කරගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේ අවිද්‍යාව තියෙනවා කියලා දකින එකමයි සම්මා දිට්ඨිය. මේකේ මෝහයේ යෙදිලා කියලා දකින එකම සම්මා දිට්ඨිය. මොකද මෝහයෙන් ඉන්නවා කියලා දකින්නේ මෝහයෙන් මිදීමකුත් තියෙනවා කියලා පේන කෙනාට. මෝහයෙන් මිදිලා නැහැ. උනාට මේ ඉන්නේ මෝහයේ කියලා දැනගන්න එකත් අර සම්මා දිට්ඨියේ කොටසක්. මෝහේ ඉන්නවා කියලා නොදන්න එක කෙලින්ම අවිද්‍යාවනේ නේද? මෝහේ ඉන්නා කියලා දැනගන්න එක සම්මා දිට්ඨියක්. මොකද එයාට තමයි එකෙන් මිදෙන්න හැකියාව තියෙන්නේ. මේකෙනුත් මිදීමක් තියෙනවා. අනේ එතකොට අදුක්කම සුඛ වේදනාවේ පටිභාගයේ අවිද්‍යාව මේ අවිද්‍යාව මෙතන යෙදිලා තියෙන කෙනාට තව පටිභාගයක් පේනවා විද්‍යාව. අවිද්‍යාවෙන් මිදීම විද්‍යාව කියලා දෙයක්. විද්‍යාව පහළ වෙන කෙනාට තියෙනවා මිදීම කියන එක. නිදහස් වීම විමුක්තිය. නිදහස් වෙනවා කියනකොටම පේනවා නේද ඔය දුක්ඛම සුඛ වේදනාවිනුත් නිදහස් වෙන ගතියක් කියලා. එතකොට අර ලෝකෙට අහු වෙන වේදනා නෙමෙයි එතකොට. ලෝකෙට අහු වෙන වේදනා ගැන තමයි අපි ওই ಜಾති තුනකට බෙදලා කතා කරන්නේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. නේද? ඒවා ලෝකෙට අයිති වේදනා. ඈ? ඔව් දැන් ඔය හැම තැනටම ඔක දාලා බලන්න පුළුවන් ධර්මයට ගලපනවා කියන්නේ ඒකයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය දිවිජ්ජා උදපාදි ඔව් ඒවා පහළ වෙනවා ඒවා ඇති කරගන්න පුළුවන් විද්‍යාව පහළ වෙනකොට තමයි විමුක්තිය තියෙන්නේ විද්‍යා විමුක්ති හරි ඒ විද්‍යාව ඇත්ත ඇති හැටි දැකීම තුලින් තමයි විමුක්තිය තියෙන්නේ අර මුලාවෙන් හිටියකින් මිදෙන මේ තමයි විමුක්තිය කියන්නේ. එතකොට අදුක්කම සුඛ වේදනාවේ යම් කිසි මුලාවක හිටියද අන්න ඒකෙන් නිදහස් වෙනවා. හරි? දැනට සමහර විට හිතා ගන්න බෑ මොකද්ද ඒකෙන් නිදහස් වෙනවා කියන්නේ. හැබැයි එහෙම තත්වයක් තියෙනවා ඒක ආර්යයන් වහන්සේගේ තත්ත්වය. හරි? ඒ తত্ত্বය දැනට තේරුම් ගන්න බැරි හින්දා තමයි අර එක එක ප්‍රශ්න තියෙන්නේ. ඉතින් රහතන් වහන්සේට දුක දැනුණානේ. බුදුහාමුදුරන්ගෙත් මේ ඔළුව රිදෙනවා කිව්වනේ. අරවා මේවා කිය කියා අහන්නේ. ඔය ගැඹුර දකින්න නැතුව තාම අර අන්ත දෙකේ පැනපැන අහන්නේ ඔය ප්‍රශ්න. මෙහෙම తত্ত্বයක් තියෙනවා කියන එක හිතා ගන්නවත් බෑ ඔය ධර්මයක් අහලා නුවණින් විමසන්න නැතුව. හරි එහෙම නැත්තම් අඩු ගානේ අධ්‍යක්ීමක්වත් අරගත්තොත් තියනවා මට මෙහෙම මේ වේදනාවෙන් මිදුණා නම් රහතන් වහන්සේට කොහොම ඇත් කියලා නුවණ අපි මේ දුක් වේදනාව කියලා දැන් දඟල දඟල ඉන්නවනේ කකුල රිදෙනකොට නේද දැන් භාවනා කරන කෙනා සමහරු අර පැය ගණන් වාඩිලා ඉන්නේ දුක් විඳවිඳද ඉන්නේ නෑ එයාගෙන් අහුවත් කියයි ඔවා මේ දැන් රිදිල්ල විඳ විඳද ඔය හිටිය ඔච්චර වෙලා. එහෙම වෙන්නේ නැහැ. හ්ම්? ඈ? ඔය එක එක හේතු නිරෝගීකමයි අරකයි මේකයි. ඒව නෙමෙයි මේක. දැන් මේ මනස දියුණු කිරීමක් උතන තියෙන. හරි? ඔව්. දැන් අර සමහර අපි දැන් ওই කතා තියෙන්නේ ওই උපමා විතරක් නෙමෙයි ඇත්ත සිද්ධි. රහත් ගෝධික ස්වාමීන් වහන්සේ බෙල්ල කපා ගන්න යනකොට රහත් වුණා. ඒ වේදනාව දිහා බලලා. ඒක වැරදියට තේරුම් අරන් අපේ අය බෙල්ල කපා ගන්න යනවා රහත් වෙන්න. ඒක මෝඩකමට කරන එක. ඒ මට්ටමට යන්නේ නැතුව තියෙන වේදනාවක් දිහා බලලා පුළුවන්කම තියෙනවා. දැන් ඒ හාමුදුරුව ඒ ගෝධික හාමුදුරුව නිකන් නෙමේ බෙල්ල කපා ගත්තේ. ඊට කලින් නෑ මෙහෙමයි. ඒ හාමුදුරුව මහා වීරියක් වඩනකොට ඔන්න ගැඹුරු සමාධියකට එනවා. ආපු ගමන් සමාධිය පිරිනම. ආයේ දෙවෙනි සැරෙත් ඔන්න එකකින් හත සමාධියකට එනවා. සමාධියට ගිහින් විදර්ශනාව කරන්න හිතනකොටම මේක පිරිනම. හරි. අමාරුවෙන් ගන්නවා සමාධිය. ගන්න අරන් දැන් සමාධිය ගත්තු ගමන් දැන් දන්නවා විදර්ශනාව සඳහායි මේ සමාධිය හැදුවේ. විදර්ශනාව කරන්න හදනකොට සමාධිය යනවා. දැන් ඕක තුන් සැරයක් හතර සැරයක් පස්වෙනි සැරෙත් උනා හයවෙනි සැරෙත් උනා සමාධියට ඇවිල්ලා විදර්ශනේ කරන්න හදනකොට සමාධිය නැති වෙනවා හත්වෙනි සැරේදී තමයි මේ සමාධි කොහොම හරි විදර්ශනාව කරනවා කියලා අර බෙල්ල කපන වේදනාව අරගෙන ඒකේ මෙනෙහි කරා. එහෙම ශක්තියක් තියෙන කෙනෙක් ඒක කළේ. එතකොට ඒ අවස්ථාව ගන්න පුළුවන්. ඒ දුක්ඛාපටිප්පදා කිප්පාබින්. හැබැයි ඒ ශක්තිය තියෙනවා එහෙම කෙනෙකුට. මේ සැරේ මම සමාධිය නැති වෙන්න කලින් කොහොම හරි දර්ශනා කරලා අවබෝධ කරගන්න කියන ලොකු වීරයකින් ඒක කරන්නේ. හරි? ඔව්. ඒ විදර්ශනාව වැඩෙනවා. ඒ නුවණක් ශක්තියක් තියෙන කෙනෙකුට ඒක විදිහක්.
ඒකම නේද ආනන්ද අමුද්‍ර ආන්නේ බුදුහාමුදුර මේ පැත්තේ බුදුහාමුදුර තේරුම් කරලා දෙනවානේ ඔය විදිහට නේද ඕමත් යන්න පුළුවන් මේ විදිහට යන්න පුළුවන් කියලා තුන්වත් බුදුහාමුදුර ආනන්ද අමුද්‍ර ඔක දරන තනක් කියලා කියනවා.
ආ ඒක නෑ ඕක ගැන නෙමෙයි අහන්නේ. ඔය සිද්ධියේදී බුදුහාමුදුරෝ පෙන්නන්නේ මේ ගෝධිකහාමුදුරෝ රහත් වුණා. ගෝධිකහාමුදුරුවෝ විතරක් නෙමෙයි ඒක කරනකොට මේ ලස්සන කතාවක් තියෙනවා. ඉතින් ඔයගලන්ට කතා කියන්න ගියොත් වෙලාව යනවා. ඒ සිද්ධිය වෙනකොට මේ මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා. අන්න අර ඔබ වහන්සේගේ ශේක පුද්ගලයෙක්. දැන් මතක තියාගන්න මේ ශේක පුද්ගලයෙක් වෙල්ල කපාගෙන මැරෙන්න හදනවා. ගිහිල්ලා බේරගන්න. දැන් බලන්න මේ මාර්යායි මෙහෙම කියන්නේ. මහරයා මේ මැරෙන්න හදන කෙනෙක් නවත්තන්න හදනවා නේද? බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කේලමක්
කියනවා.
අන්න සයික පුද්ගලයේ මේ මෙල්ල කපාගෙන මැරෙන්න හදනවා ගිහිල්ලා නවත්තන්න කියලා. බුදුහාමුදුරුවෝ ඒක ගණන් ගන්නෑ. ඔව් ඊට පස්සේ මැරුණාට පස්සේ අනිත් හාමුදුරුවෝත් එක්ක බලන්න යනවා. බලන්න යනකොට තමයි කියන්නේ මේ මෙයාගේ විඥානේ පිහිටියේ නැහැ. ඒ යනකොට පේනවා දැන් අර දුමක් යනවලු දකුණේට යනවා උතුරට යනවා අරහෙට යනවා මෙහෙට යනවා උඩට යනවා පොළොව යටට යනවා ආයේ එනවා. හාමුදුරුවන්ට පෙන්නනවා අර දුම පේනවා අර දුමාරය එහෙට මෙහෙට යනවා. ඔය තමයි මාරයා. ඔය මාරයා හොයනවා දැන් කොහෙද මේ විඥානේ වැසගත්තේ කියලා. හොයනවා. ඒ වුණාට ওই විඥානේ කොහෙවත් දැසගත්තේ නැහැ අල්ලගෙන නැහැ. ඔව්. අපටිත්ත. පතිත වෙලා නැහැ, පටිත්ත වෙලා නැහැ, අපටිත්ත විඥානම් කියලා කියන්නේ. ගෝධික සංඥාසකේ විඥාන. දැන් රහත් වුණා කියන එක කියන්නේ ආයේ කොහෙවත් ඉපදුන්නේ නැහැ කියන එක. හරි? ගෝධික සංඥාසක. ගෝධික සූත්‍රය කියලා තිබා. ඉතින් ඕක මං කිව්වේ දැන් වේදනානුපස්සනාව අමාරුයි මේ දුක්ඛාපටිපදා පැත්තට වැටෙන්නේ. ඒ වුණාට ඉක්මන් ප්‍රතිඵල ලබන්න පුළුවන් ප්‍රඥාව වැඩෙන ක්‍රමයක්. දැන් ඒක පෙන්නවා මේ දැන් චුල්ල වේදල්ල සූත්‍රයේ ගැඹුර ඕකයි. සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි දෙකේ පැනපැන ඉන්න එක නෙමෙයි. අදුක්කම සුඛ වේදනාව පැත්තෙන් පුළුවන් ඒකේ ප්‍රතිභාගය විද්‍යාව අවිද්‍යාවේ ප්‍රතිභාගය විද්‍යාව විද්‍යාවේ ප්‍රතිභාගය විමුක්තිය විමුක්තියේ ප්‍රතිභාගය නිවන කියලා නිවනට මාර්ගයක් එතන තියෙනවා. ඒක මතු කරගන්න මේ වේදනානුපස්සනාවේ ගැඹුරක් තියෙනවා. එතකොට දැන් අර දුගතියට යන්නේ නැතුව මැරෙනකොට දේරෙන්න විදිහක් තියෙනවා. වේදනානුපස්සනාව වඩා වඩා හිටියොත් වේදනාව දිහා නුවණින් බලන්න සිහියෙන් බලන්න. හරි? පරණ පුරුද්දට බල බලා හිටියොත් තමයි අර තුنين එකකට යන්නේ. සංසාරේ ආපු පුරුද්දට වේදනාව දිහා බල බලා හිටියොත් ඔය ආව වගේම යනවා. වැඩිපුර යන්න තියෙන්නේ දුගත.
සත් නිමිති ඉන්නකොට අපිට දැනෙන දැනීම වෙක්සාසගතයි නේද අපිට දැනෙන දැනීම.
ඒ දැන් සති නිමිත්තේ හිටියා කියලා දැනෙන දැනීම් උපේක්ෂාවෙන් නැහැ. සමහර විට හුස්මේ දැනීම උපේක්ෂා වෙන්න පුළුවන්. හුස්මේ දැනීම සුඛයක් වෙන්නත් පුළුවන්. ඈ ඒ වුණාට ඔය ඇස්සේ හිමීට කකුල රිදෙනවත් දැනෙන්න පුළුවන්. ඕකේ ඉන්නකොට ඈ එතකොට මේ සති නිමිත්තේ ඉඳන් මොක නිමිත්තේ ඉඳන් අර වේදනාව දිහා බලන්න පුළුවන්. දැන් වේදනාව දිහා බලන එකේ අරමුණ තමයි අපට මුලින්ම පේන්නේ අපි පුරුදු කරපු විදිහට වේදනාව. මේ සසර පුරුද්දට අනුව. දැන් අපි මේ වේදනානුපස්සනාව වඩන එකේ බලාපොරොත්තුව තමයි වේදනාව වේදනාව විදිහට දකින එක. වේදනාව අපට ඕන විදිහට දාගෙන බලන එකකුත් තියෙනවා. ආ මේක සැපයි මේක දුකයි මේක මැදහත් කියලා දාගෙන බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වේදනාව වේදනාව විදිහට දකින්න පුළුවන්. අපට ඕන විදිහට නොදා වේදනාවේ ඇත්ත ඇති හැටි දකින විදිහට වේදනාව දිහා බලා ඉන්නත් පුළුවන්. ඔව් ඒකේ සම්මාදිට්ඨිය ගන්න පුළුවන් වේදනාවේ සමුදය බැලුවොත්. වේදනාවේ සමුදය මොකක්ද? පස්සපච්චයා වේදනාව. ඔය වේදනාවත් ඔය දැනීමත් පස්සපච්චයා. තර් මොන පස්සේද කියලා ආයතනෙ හොයාගත්තොත් හොයාගන්න පුළුවන්. කාය සංපස්සයක්ද වෙන සංපස්සයක්ද කියලා නුවණ ඒක නුවණට පේනවා. අන්න සමුදය පේනවා. වේදනාව ඉති වේදනං ඉති වේදනස්ස සමුදය. පස්සේ පේනවා. තර් පස්සේ නැති වුණා නම් මේ වේදනාව නැහැ. අන්න අත්තංගමේ පේනවා. එහෙම දකින්න කෙනාට මොකද්ද ඇති වෙන්නේ? සම්මාදිට්ඨිය. හරි. එතකොට වේදනාව සැපයි දුකයි අරවයි මේවයි කියලා දාගන්නව නෙමෙයි. මේ වේදනාව පස්සපච්චය. ස්පර්ශය නිසානේ මේක හටගෙන තියෙන්නේ. ස්පර්ශය නැති වුණා නම් මෙහෙම වේදනාවක් එන්නේ නැහැ. නේද? ඉති වේදනං ඉති වේදනස්ස සමුදයෝ ඉති වේදනස්ස අත්තංගම්. මතක ඇති නේද? සම්මාදිට්ඨිය. හරි වේදනාව ගැන මෙනෙහි කරන්න කිය අනිච්ච සූත්‍රයේදී අනිච්ච සංඥා සූත්‍රයේදී අපි කතා කළා නේද? රූපය ගැන බලනවා වගේ ඊළඟට වේදනාව ගැන බලන්න තියෙනවා. පංච උපාදානස්කන්ධය ගැනම අනිච්ච සංඥාව වඩන්න තියෙනවා. ඒතර වේදනාවේ අනිච්ච සංඥාව වඩන්නේ දැන් වේදනාව ගැන අන්න නුවණ පිහිටනවා. ඒතර සතියයි නුවණ සම්පජන්ය. සති සම්පජන්නේ යෙදෙනකොට තමයි වේදනානුපස්සනාව වෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමා. ඔකාර නිකන් ආ දැන් වේදනානුපස්සනාව වඩන්න කියලා වඩන්න කිව්වට වඩා වෙනසක් තියෙනවා. නේද? නිකම්ම කායනුපස්සනාව වඩනවට වඩා වෙනසක් තියෙනවා සම්පජානීය දෙනකොට. සම්පජානීය කියන්නේ සම්මාදිට්ඨිය. ତර කායනුපස්සනාදී ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. වේදනාවේදී ඉති වේදනං ඉති වේදනස්ස සමුදයෝ ඉති වේදනස්ස අත්තංගම. ඕක යෙදෙනවා නම් සම්පජන්විතිය. සතිය විතරක් නෙවෙයි. ඒක යොදන්න පුළුවන් සම්මාදිට්ඨිය තියෙන කෙනාට. ඕක කලින් අහලා දැනගෙන තියෙන කෙනාට අන්න ඔව්. දැන් වේදනාව දිහා බලන් ඉන්නකොට වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා. ඒක දිහත් බලාගෙන ඉන්නකොට
නැති
යනවා. කන්න නැතුව යන්නේ. මේක දිහා බලන් ඉන්නකොට දැන් පුපුරු ගහනවා. ඈ? පුපුරු ගහනකොට ඒක දිහත් නුවණින්, ඒ කියන්නේ සිහියෙන් බලන් හිටියොත් පේනවා. ආ මේ පුපුරු ගැහිම තුල ඇති වෙන නැති වෙන ගතියක් තියෙනවා. නිකන් අර දෙදරන ගතිය. තියනවා නැහැ, තියනවා නැහැ, තියනවා නැහැ. ආ මේ තියන එක, ඒකත් පස්සපච්චය. පස්සපච්චය වේදන පස්සපච්චය වේදන මේ ඇති වෙන්නේ නැති වෙන ගතිය අන සංපජාන්නේ කියන ඕකක් දකිනකොට නැති වෙලා යනකොට වේදනාව නැති වෙනවා විතර නෙවෙයි අවබෝධෙ කුත් ලැබෙන ඇත්ත ඇති හැටි දැකීම තුල හ්ම් කටපාඩම් කරගෙන හිටියේක දැන් දකින්න යානතෝ පස්සත ඒ දැක්ම තුලින් තමයි අවබෝධය. ඒකට තමයි මේ වේදනානුපස්සනාව කරන්නේ. සීන ශක්තියක් තියෙනවා නැත්නම් ਉਹ පොඩ්ඩක් රිදෙනකොට කකුල දිගේරලා ඉවරයි. පණින අනිත් පැත්තට. ඉන්න බෑ රිදෙනවා කියලා දිගාරි. මේ නීවරණ බලව. හෙයි. මේකට අපි අහු වෙනවා නැත්නම් ඉතින් ඉක්මනට රහත් වෙයි. අරම බලවත්. ඒ දරාවේ ඇත්ත දකින්න දෙන්නේ නැහැ ඊට කලින් ඉරියව්ව වෙනස් කරන. සැප වේදනාව දිහත් ඔහොම බලා ඉන්න පුළුවන්. ඒක නුවණ තියෙන කෙනාට පුළුවන් සුඛාපටිපදා පැත්තෙන්. සැපේ ඇලෙන පැත්තනේ තියෙන්නේ. ඒකට ඇලෙන එකෙන් මිදෙන්න සැප දිහා බලා ඉන්න
පුළුවන්.
ඒක ලේසි. ඒක සුඛපටිපදා. ඒ දුක් විඳ විඳ නෙමෙයි හැරි සැප විඳ විඳ බලන්නේ. ඒකෙත් ඒකෙත් එන්න ඕන අර දුක්ඛම සුඛ පැත්තට ගන්න පුළුවන්. හරි ආස්වාදය අදුක්ඛම සුඛ පැත්තට ගන්න පුළුවන්. දැන් දුකේ පටිගය අදුක්ඛම සුඛ පැත්තට ගන්න පුළුවන්. ඒ වගේ සුඛ වේදනාව දිහත් බලන් ඉන්න පුළුවන්. මේ මේකත් ඒකෙත් මොකද්ද මේ සුඛය කියන්නේ? මොකද්ද මේ සුඛය කියන්නේ කියලා බලා ඉන්නකොට ඇලිලා යන ගතිය වැඩි වෙයි. ඒකත් ඉක්මවා යන්න බලන්න පුළුවන් නම් එතන නුවණ යෙදුනොත් ආ මේකත් පස්සපච්චය වේදනාවක් පස්සපච්චය වේදනාවක් කියලා ඒකෙනුත් මිදෙන්න පුළුවන් දැක්මක් ගන්න හැකියාව තියෙනවා. ඒකත් පදුක්කම සුඛේට ඇවිල්ලා එතනින් මෙතනත් අවිද්‍යාවනේ තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ සමුදය දැක්කේ නැහැ. සමුදයයි නිරෝධයයි දැක්කේ නැහැ කියන්නේ අවිද්‍යාව. නේද? සම්මා දිට්ඨිය නැහැ. තොර පස්සපච්චා වේදනා කියන එක ඔන්න දැන් අහලා තියෙන එක මෙතෙන්ට ගත්තහම ඒක අත්දකින්න පුළුවන්. ඒකත් මේ ඇතිවි නැති වෙන ස්වභාවය. අපිට තියෙනවා වගේ පෙනුනට මෙතනත් මේ මේ විද්‍යමාන වෙනවා පස්සපච්චා වේදනා පස්සපච්චා වේදනා. ඒකත් බලබලා ඉන්න පුළුවන්. ඒකත් වේදනානුපස්සනාව. සැපෙන් කරන මේකේ තියෙන ගොඩක් වෙලාවට වෙන්නේ ඒකට ඇලෙන්න පටන් ගන්නවා. ඒකත් නුවණින් බලබලා ඉන්න උත්සාහ කරනවා. ඔය සාමාන්‍යයෙන් වෙන්නේ ආස්වාද විඳින එක. එතකොට ඒකත් එතනත් සිහියයි නුවණයි පිහිටගෙන පිහිටගෙන යනවා. එතකොට ආස්වාදයේ උපේක්ෂාව වෙනවා. ඒක තමයි ඒ දැන් චතුර්ථ ධානයට සමතෙන් ඉන්නේ මේ විදිහට. ප්‍රීතිය එහෙම තිබිලා ප්‍රීතිය සුඛය ඕවා තිබිලා ඕවා තමයි උපේක්ෂාවට හරවන්නේ. හැබැයි ඒකයි සමතය තුලින් එන එකයි විදර්ශනාව තුලින් එන එකේ වෙනසක් තියෙනවා. සමතෙනුත් එහෙම යනවා උපේක්ෂාවට. ඒක චතුර්ථ ධානයේ ඒක විදර්ශනාවේදීලත් දෙන්න පුළුවන් උපේක්ෂාව. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඕ උපේක්ෂා සම්බොජ්ජංගේ පැත්තට දැන් විදර්ශනාවක් කියන්නේ. පස්සද්ධිය, ප්‍රීතිය නේද? ඒවායින් සමාධිය ඇවිල්ලා උපේක්ඛාවට යනවා. සමාධියත් එක්ක තමයි උපේක්ඛාවට යන්නේ. මේ වේදනාව හරිය වැදගත් ඔන්න බලන් ඉන්නවනේ. තොර වේදනාව කෙවුවහම ඔය ಜಾති තුනේම වේදනා තියෙනවා. Tamanta අල්ලගන්න පුළුවන් වේදනාවක් අරන් බලන්න තියෙනවා. අපිට ලේසියෙන් අහුවෙන්නේ රිදෙනේ. සැප වේදනාවක් දකින්න පුළුවන් පස්සපච්චය වේදනා. ඒ දැනීම දිහා බලන්න පුරුදු කරන්න කියන්නේ ඕකයි. අපි සක්මන් භාවනාවේදී දැනීම දිහා හොඳට බලන් ඉන්න කියන්නේ. ඒකත් යන්නේ වේදනානුපස්සනාව. අපිට කායනුපස්සනාවෙන් එහාට යෑම තමයි ඊළඟ ස්ටෙප් එක කියලා මම කිව්වේ සක්මනේදී අපි කරන්නේ. ඇවිදිනවා උස්සනවා ගෙනියනවා තියනවා නෙමෙයි. ඒකේ තියෙන දැනීම් ටික දිහා බලන්න. උස්ම ගන්නවා දානවා කියලා නෙමෙයි. එතන තියෙන දැනීම් ටික දිහා බලන්න. දැනීම් ටික සිහිය පිහිටනකොට අපේ නුවණත් යෙදුනොත් අන්න සති සම්පජන්න වෙනවා. හරි? සිහිය පිහිටනකොට නුවණක් තියදුනොත් එතකොට අර බොජ්ජංග ධර්ම වැඩෙන්න අවස්ථාව තියෙනවා. ඒකට අවස්ථාව හදන එක තමයි මේ මේ භාවනා වලින් කරන්නේ. එතකොට මේ නුවණ ඇති කරගන්න තමයි අපි ධර්මය අහන්නේ. එතකොට වේදනාවේ මෙන්න මේ වගේ ಜಾති තුනක් තියෙනවා. එතකොට අපි පුරුදු වෙලා ඉන්නේ සුඛෙන් දුකට පණින්නයි, දුකෙන් සුඛට පණින්නයි. ඔය දෙකේ පැන පැන ඉන්නවා. ඒක කරන්නේ තණ්හාවයි. හරි? එතකොට අන්ත දෙක දකින්න. තණ්හාවෙන් කරන වැඩෙත් දකින්න. දැන් ඔය ඔන්න මැද්දක් අහු වෙනවා. අදුක්කම සුඛ කියන පැත්තක් අහු වෙනවා. දැන් මුලින් ඒකෙත් ටිකක් ඇලිලා ඉඳලා ඊළඟට ඒකෙත් තැවරෙන්නේ නැති කෙනකොට තමයි යා මෙතනත් මේ අවිද්‍යාව තියෙනවා. මේකේ සමුදේ මේකයි හුදේ නැති වුණා නම් මේක නෑ. පස්සපච්චයා වේද. ඔව් වේදනාවේ සමුදේ පස්සේ. පස්සේ නිසානේ වේදනාව. පස්සේ කියන එක ගැන නුවණක් මේ වෙනකොට හැදිලා තිබුණා නම් අර අදිවචන පටිග මතකද දන්නේ.
අදිවචන.
ආ විඥාන නාම රූප. එතකොට මේ පස්සේ ඇති වෙලා තියෙන්නේ නාම රූපේ ඇත්ත ඇති ඇති නොදන්න හින්දානේ පස්සේ. නේද? කලින් කරපු සාකච්ඡා. ඔය එකකට එකක් සම්බන්ධ. ඒක දන්න කෙනාට එතනින් එහාටත් තියෙනවා. පස්සේ කියන්නේ මොකද්ද? මේ නාම රූපයත් ඇතියට දැකලා නැහැ. ඒ පස්සේ දකිනවා සම්මාදිට්ඨිය. පස්ස සමුදය කියන්නේ නාම රූපේ. මේ නාම රූපේ හින්දානේ පස්සේ තියෙන්නේ. නාම රූපේ මුලාව නැති වුණා නම් පස්සයක් හටගන්නේ නැහැ. එහෙනම් කොහෙන්ද වේදනාව? අන්නද නුවණ සම්පජාන ඒකයි ඉන්නේ ධර්ම දැනීම. අවබෝධය. පටිච්ච සමුප්පාදය දකින්න. සර්. ඔව් දැන් තේරුම් ගන්න ඔන්න ඔයගලන්ට උත්තර එන්න ඕන. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියන එක කාටද තියෙන්නේ? පු탁 යන්න. රහතන් වහන්සේට යෙදෙයිද ওই ටික?
නෑ.
නෑ. මම අරවට උත්තර ටික ටික එනවා නේද? රහතන් වහන්සේ එතකොට දුක් වින්දේ නැද්ද? අරව මේවා අහන ඒවා ওই ලෝකෙට ආйти මට්ටමේ ප්‍රශ්න.
රහතන් වහන්සේට ඇත්ත දැකලා.
පස්සපච්චය වේදනා. ඒ දෙකම දැන් කිව්වනේ සුඛ වේදනා කියනකොට කායික පරි චේතසික හරි නේද? ඒක අපි ඒ කායිකව දැනෙන දේත් අපි ಜಾති තුනකට දාලා ගන්න. එක්ක සැපයි එක්ක දුකයි නැත්නම් මැදහ. ඒවයි මුලාව යෙදිලා අවිද්‍යාව යෙදිලා. රහතන් වහන්සේගේ අවිද්‍යාව යෙදුන වේදනා නැහැ. එතකොට ওই ಜಾති තුනකට දාන්න ඒවා තියෙනවද? වේදනාව වේදනාව විදිහට හඳුනා ගන්නකොට ඔය ಜಾති තුනකට දාන්න පුළුවන් වෙයිද? අවක නුවණට පේන දේ. වේදනා ස්වභාවයක් තියෙන අපි කතා කරන වේදනා ස්වභාවය නෙවෙයි. රාමිස මට්ටමේදී උක වෙනස්. අර මුලාවෙන් ගත්තු ಜಾති තුනකට දාලා ගන්න වේදනා නෙවෙයි එතකොට. ඒක ඉතින් ඒක විස්තර කරන්න අමාරුයි ඒක. ඒවා එක්ක නුවණින් හිතා ගන්න ඕන නැත්නම් අත්දකින්න. දැනෙන්නේ ඇයි කියන්නේ ඉතින් අපිට ඕවා දැනෙන්නේ නැත්තේ ඇයි කියලා තමයි අහනව නම් අහන්නේ. තක් ජනයට දැනෙනවා ওই තුනෙන් එකක් තියෙනවමයි නේද? වano දැනුණොත් තමයි පුදුමයි. අපි සක්මන් කළත් වේදනාව, නිවයි ඉඳගෙන හිටියත් වේදනාව, හිටගෙන හිටියත්, ඉඳාගත්තත් පස්සපච්චය වේදනාවක්. අපි ස්පර්ශයට අහු වෙලා ඉන්නකම් වේදනාව තියෙනවා. ඒ වේදනාව නිකන් නෙමේ අර තුනෙන් එකක් අපිට තියෙන්නේ. ඒ තමන් දාන මට්ටම අනු දැනෙන එක දැන් ඒ තේරෙනවද නැහැ කියනකොට දැන් වේදනාව දිහා බලන් ඉන්න කෙනාට දැනෙන විදිහයි නිකම් අමෝරි දෙනවා කියනකොටයි දැනෙන්නේ එකම දේ. ගන්න විදිය වෙනස්. ඔව්. දැන් භාවනා කරන කෙනා සමහර වෙලාවට හරි ආසයි වේදනාවක් දැනෙනවා. ඒක සමහරු ඉන්න අපේ දැන් අර සමතේ වඩන අයට මේ ඉක්මනට යනවා සමාධියට ගිහිල්ලා ශරීරයේ සැහැල්ලු වෙනවා වේදනා දැනෙන්නේ. දැනෙන්නේ නැහැ කියන්නේ අර දුක් වේදනා දැනෙන්නේ. ඒක මේගොල්ලෝ එතකොට අපි try කරන්නේ මේ වේදනාවක් තිබුණා නම් හොඳයි නේ බලන් ඉන්න. දැන් බලන්න වේදනාවක් නැහැ නේ. එහෙම මට්ටමකුත් තියෙනවා. දෙදෙට අර සමාධියේ ප්‍රගුණ වෙනකොට ඇස් වහගත්තු ගමන් සයන් වෙලා ගින් හරි ෂෝ. අර ප්‍රතිින් නැහැ. ඒ කියන්නේ විශේෂයෙන් අරූපාවචර මට්ටම් වලදී දැනෙන්නේ. විදුන් දැනෙන්නේ. එතකොට ඉතින් රිදුම් හොය හොයා ඉන්න වෙනවා අර අර ගෝධික හාමුදුරු වගේ බෙල්ලවත් කපා ගන්න. එහෙම කරන්නනේ. සැප වේදනාව තියෙනවා ඉතින් දැන් ඒක. ඒක පුරුදු කරන්න ඕන දැන් සුඛ වේදනාව බලන්න පුරුදු කරන්න ඕන. දැන් අරකෙදී එන්නේත් ඒකේ කායික සුඛයක් නැහැනේ. අරූපාවචර මට්ටමට යනකොට මනසට තියෙන සුඛ විතරයි චේතසිකයක විතරයි සෝමනස්සේ විතරයි තියෙන්නේ. සෝමනස්සේ අල්ලන්න අමාරු. දෝමනස්සේ අල්ලන්න අමාරු. කායික එක ලේසියි අල්ලන්න. අහු වෙනවා වැඩි. ඕලාරිකයි. රළු ගතිය වැඩි. මේ සක්මනේදී මේ මොන වේදනාවද කියන එක නෙමෙයි මුලින් කරන්න ඕන. ඒ මොහොතේ දැනෙන දේ දකින්න. වර්ග කර කර ඉන්න ඕනේ. සිහිය පිහිටන්. මෙහෙම දැනීමක් තියෙනවා. මෙහෙම දැනීමක් තියෙනවා. මෙහෙම දැනීමක් තියෙනවා. එච්චරයි. ඒක නෝට් කරනවා විතරයි. ඒකෙන් අපි කරන්නේ සිහිය වඩන එක. ඒ කියන්නේ වෙනේවට හිත දුවන්නේ නැහැ. ඒ මොහොතේ දැනෙන දේ දන්න. හරි? ඒක තමයි එතන පුරුදු කරන්නේ. ඒක උදව් වෙනවා එතනින් එහාට යන්න.
සිහිය වඩනකොට මේ දැනගත්ත දේ දැක ගන්න
පුළුවන්. ඔව්. ඒවා ඒබැයි යෙදෙනකොට දැන් දන්න දේ දකින්න පුළුවන්කම එන්නේ. සක්මන වඩන සක්මන් භාවනාවේ හුඟක් දේවල් අත්දකින්න පුළුවන්. ගාක් හිත දිනු කරන්න පුළුවන් එකක් ඒක. මට හිතෙන්නේ ඒක සුඛාපටි පදා කියලා. වාඩිලා දුක් විඳ විඳ ඉන්න ඕනේ ඔය ඇවිද ඇවිද හොඳට ඈ හොඳ සනීපයක් එනවා හිත එකඟ වෙනකොට. මේ තමන්ට අත්දකින්න පුළුවන් මේකේ හොඳට සිහිය පිහිටනකොට මේ බරක් ඇඟෙන් අයින් වෙනවා වගේ දැනෙන වම්ම මහා බරක්. ඊට පස්සේ පා වෙනවා විතරයි මේ ඇවිදිනවා තමයි එනකට හරි සැහැල්ලු. එදාට තමයි තේරෙන්නේ මෙච්චර කල් මං කොච්චර බරක් උස්සගෙනද මේ හිටියේ. ශරීරය කියන්නේ. ඔව් මහා බරක් තියෙන එක ඒක අයින් වුණහම පුදුම සැහැල්ලුවක් තියෙනවා. ඒ එතකොට ඒකේ අර පස්සක්දී එහෙම අත්දකින්න පුළුවන් පුදුමාකාර සතුටක් එනවා. නෑ මේ සමාධිය නෙමෙයි සක්මන් කරද්දී දෙට සිහිය පිහිටගෙන සක්මන් කරනවා. ඔව්. හැතක්ම ගණන් යන්න ඕනේ නැහැ. හැතක්ම ගණන් ගියත් මොකද ඉතින්? ඇඟටත් හොඳයි. නේද? කොච්චර ඇවිද්දත් කමක් නැහැ. හොඳට සිහිය පිහිටගෙන ඇවිදින්න. කිසිම අහංසියක් දෙන්නේ නැහැ. ලොකු සතුටක් එන්නේ. ඔක ඔයගලන්ට පුරුදු කරන්න විදිහක් තමයි ප්‍රායෝගික විදිහක් තමයි දැන් ඇවිදිනවා ඇවිදිනවා ඒ වුණාට සිහිය නැහැනේ. එහා කොනට ගිහින් බලනකොට දුර. නේද? ඉස්සෙල්ලා එක අඩියක් තියන්න. එක පියවරක් තියනවා සිහියෙන්. එක පියවරක් තියන්න පුළුවන් නේද? පොඩ්ඩක් මතක් කරගෙන මම එක අඩියක් තියනවා හොඳට සිහිය පිහිටවලා දුවන්න දෙන්න. හරි? අපි හිතමු දකුණු කකුල උස්සලා තියන්න. හැබැයි හතරට බලන් ඉන්නවා ඒක දැනෙන්නේ. තියලා ඇවිදින්නේ නැහැ දැන් නවතිනවා. අඩියක් තියලා නැවතිලා ආයෙ මතක් කරගන්න. මම මෙතන ඉඳන් තව පියවරක් හිත දුවන්න නොදී හතරට සිහිය පිහිටගෙන තියෙනවා. ඊළඟට අනිත් කකුලට අවධානය යොමු කරලා ඒක හතරට ඉස්සලා තියෙනවා. හරියට Taman අරන් තියනවා වගේ තියන්නේ කකුල. ඒ තරමට සිහිය පිහිටන ආයෙ නවතිනවා කලබල වෙන්න එපා ආපහු මතක් කරගන්න මෙතන ඉන්න මෙහෙම IPA එහෙම ටිකක් ගැහුවාම ආයේ අලුතෙන් පටන් ගන්නවා වගේ එනවා. ඊළඟට අනික් කකුලට හොඳට සිහිය යොමු කරලා ඒක තියෙනවා. කොහොම දැන් Taman අඩි 10ක් විතර ඉරක් තෝරගත්තා නම් එහා පැත්තට යනකම් නැවති නැවති කලබල වෙන්න එපා භාවනාවට. හොඳට වෙලාව අරන් නැවති නැවති යන්න. ගිහිල්ලා බලන්න එහා පැත්තට ගියාම හරි මං දැන් මේ එක පියවරකවත් හිත දිව්වා. දිව්වා කියලා පේනවා නම් ආයෙ අනිත් පැත්තට හැරිලා ආයෙ අර වගේම එනවා. එක අඩියක් තියෙනවා කොහොම හරි හිත දුවන්න ඕනේ. ආයෙ අලුතෙන් පටන් ගන්නවා එතන ඉඳන් තව අනිත් පියවර. ඔහොමම එන්න. ඔහොම දෙපාරක් තුන් පාරක් යනකොට Tamanට පුළුවන්කම එනවා. දැන් නම් හිත දිව්වේ නැහැ කියන මට්ටමකට එයි. එහෙම ආවට පස්සේ ඊළඟට විදිනවා දැන් මම මෙතන ඉඳන් පියවර දෙකක් තියෙනවා හිත දුවන්න. ඒකට එක කකුලක් හොඳට අරන් තියනවා සිහිය තියාගෙන ඊළඟට අනිත් එකටත් අවධානය අරන් ඒ කකුලක් තියනවා ආයි නවතින. ආපහු මතක් කරගන්නවා මෙතන ඉඳන් ආපහු මං හිත දුවන්න නොදී තව පියවර දෙකක් තියෙනවා. අහ පියවර දෙකෙන් දෙකට නැවති නැවති මතක් කර කර සිහිය පිහිටවගෙනම ඇවිදින්. හරි. එහෙම දෙපාරක් තුන් පාරක් යන්න අර තෝරගත්තු අඩි 10 විතර ඉරේ. ඒකත් පුළුවන් වෙනකන් අඩි දෙකෙන් දෙකට නැවති නැවති යනවා. ඒකත් පුළුවන් වුණහම පියවර තුනකට වැඩි කරන්න පුළුවන්. අර විදිහට. පියවර තුනක් යනවා නැවතින. ආයි සිහිය පිහිටවගෙන මෙතන ඉඳන් මම කොහොම හරි අඩි තුනක් තියනවා කියලා එහෙම යනවා. එහෙම නැවති නැවති යනවා. එහෙමත් ගියාම මේකෙත් Tamanට දැන් හොඳයි හිත දුවන්නේ කියලා හිතන මට්ටමකට එනකන් ගියාට පස්සේ ඊළඟට පුළුවන් අඩි 4කට වැඩි කරන්න. ඔන්න ඔහොම කරලා බලන්න පියවරෙන් පියවර. අඩි 4ක් යන්න පුළුවන් නම් ලොකු දියුණුවක්. ඒ දැන් කියනකොට නිකන් විහිළුවක් වගේ හිතේ ඒ වුණාට ඒක සෑහෙන දිනවා. හිත දුවන්න නොදීම. අඩි 4ක් ගිහිල්ලා නවතිනවා. ආයෙ අඩි 4ක් යනවා නවතිනවා. ආයෙ අඩි 4ක් යනවා නවතිනවා. ඔය මට්ටමට එන්න පුළුවන් නම් Tamanට වෙනසක් දැනෙනවා. ඊට පස්සේ අඩි 5කට විතර යනකොට ඒතර අඩි 10 නම් තියෙන්නේ දෙපාරයි. එක මැද්ද එක සැරේයි වෙනවා. එතකොට Tamanට පුළුවන්කම එනවා මුළු ඉරම යන්න හිත දුවන්න නොදී. ඒක බොහොම ඉවසිල්ලෙන් කරන්න ඕන. අපේ ඉතින් සක්මන් කරාම කොයි වෙලාවෙද එහා කොනට යන්නේ කියලා නිදුවන්නේ. එහෙම. එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. සිහිය පිහිටගෙන කොච්චර ඇවිදිනවද? හරියට සරේ මතක් කරලා බලන්න ඕන හිත තිබුණද දිව්වද? මොකක් හරි ගැන හිතුවද? හිතුවනම් මෙතන ඉඳන් මං ආයේ හිත දුවන්න නොදී යනවා. එහෙම එහෙම මතක් කර කර ඒක පුරුදු කරනවා. හම් ඉන්නකොට නම් ලේසි යෝග මේ සතියේ ගිහිල්ලා කරන්න ඕක. ඒ ටික එහෙමම තියෙනවා. දැනීම් දෙකක් බලන්න නෑ. අපි කකුල ඔසවන්න පටන් ගන්න හුස්මත් ගන්න ගමන්. පටන් ගන්නකොට විතරයි. හුස්මත් ගන්න ගමන් කකුල ඔසවන්න. ඒ දිහා බලන්න ඕනේ නැහැ. එතකොට ඉබේම තියෙවි හුස්ම දානකොට. ඒකත් යොදා ගන්න ඕනේ. ඒක හැම එකේම තියෙනවා වැදගත්කමක්. ඒකයි එහෙම කරන්න කියන්නේ. හරි? මේවා ප්‍රායෝගිකව කරලා අත්දැකපු අය හින්දා බය නැතුව කරන්න. මේ සතියේ ඒවා කරන්න බලන්න. එතකොට ඒ සතිය සිහිය පිහිටීම තමයි එතන. එතන මම මොකුත් කිව්වේ නැහනේ නුවණක් ගැන. සිහිය පිහිටනවා විතරයි. එතකොට ඒ සිහිය පිහිටගෙන යනකොට ඒවයි නුවණ එන්නේ අපේ අර සාකච්ඡා වලින් වෙනම සම්මාදිට්ඨිය. ඒක එතෙන්ට ඉබේම යෙදෙනවා. Taman අර සාකච්ඡා වලින් ගත්ත සම්මාදිට්ඨිය ඉබේම යෙදෙනවා. එතකොට බලන්න දැන් ඔන්න වේදනානුපස්සනාවේ දැන් අපි ආයසරයක් මේ සූත්‍රේ කියෝලා බලමු මේ ඔන්න විසාක උපාසක අහනවා ප්‍රශ්න ටිකක්. කති පනේය වේදනාති. වේදනාව කෙතෙක් වෙයිද? හරි. කති පනේය වේදනාති. වේදනාව කීයක් තියෙනවද? විසෝකෝ ඉමා උසෝ විසාක වේදනා. වේදනා જાති තුනක් තියෙනවා විසාක. මොනවාද? සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනාති. මේ විදිහට කියලා වේදනා જાති තුනක් තියෙනවා. සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛා වේදනාති. කතමා පනේය සුඛා වේදනා. කතමා දුක්ඛා වේදනා. කතමා අදුක්ඛම සුඛා වේදනා. සුඛ වේදනා කියන්නේ මොනවද? දුක්ඛ වේදනා කියන්නේ මොනවද? ඈ මොනවා හින්දාද සුඛ වේදනා කියලා පනවන්නේ? ඈ අදුක්ඛම කතමා අදුක්ඛම සුඛා වේදනාති. හරි. පැහැදිලි නේද? යංකෝ ආවුසෝ විසාක ඔන්න විසාක යම් විදිහක් තියෙනවා. කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදයිතං. කියන්නේ කායිකං වා චේතසිකං වා සුඛං සාතං වේදයිතං. එතකොට සාතයි කියන්නේ එතකොට මිහිරි. ඒ කියන්නේ සුභයක් තියෙන යම් කිසි කායික හරි චේතසික හරි වේදයිතයක් තියෙනවා නම් අයං සුඛා වේදනා. ඒක තමයි සුඛ වේදනා. අයං කියන්නේ ඒක තමයි සුඛ වේදනා. අයං සුඛ වේදනා. යංකෝ ආවුසෝ විසාක කායිකං වා චේතසිකං වා දුක්ඛං අසාතං වේදයිතං. අසාතං වේදයිතං. ඉස්සලගේ සාතං. අසාතං වේදයිතයක් තියෙනවා නම් කායික හෝ චේතසික අයං දුක්ඛා වේදනා. ඔකට කියනවා දුක්ඛ වේදනා. යංකෝ ආවුසෝ විසාක කායිකං වා චේතසිකං වා නේව සාතං නාසාතං. නේව සාතං. සාතං කියන්නේ මිහිරි බව, සුව බව. නේව සාතං සපත් නෙමෙයි, නාසාතං වේදයිතං. අයං අදුක්ඛම සුඛ වේදනා. අන්න ඔකට කියනවා අදුක්ඛම සුඛ වේදනා කියලා. හරි. සුඛාපනෙය වේදනා කිං සුඛා. ඒ සුඛ කියලා පනවපු වේදනා වල සුඛාපනෙය වේදනා කිං සුඛා. මොකද්ද සැප? කිං දුක්ඛා. මොකද්ද දුක? මේ ප්‍රශ්නේ අපිට අමතක වුණා නේ. සුඛ වේදනාවේ සැපය මොකද්ද? දුක මොකද්ද කියලා අහන. සුඛ වේදනා කියලා පනවපු වේදනාවේ සැපය මොකද්ද? කිං සුඛා, කිං දුක්ඛා. ඊළඟට දුක්ඛා වේදනා කිං දුක්ඛා, කිං සුඛා. දුක්ඛා වේදනාවේ කින් දුක්ඛ මොකද්ද? දුක කින් සුඛ. ඒකේ තියෙන සැප මොකක්ද කියලා අහනවා. ඊළඟට අදුක්ඛම සුඛ වේදනා කින් සුඛ කින් දුක්ඛාති. අදුක්ඛම සුඛ වේදනාවේ තියෙන සැපය මොකද්ද? දුක මොකක්ද? පුළුවන් ද උත්තර දෙන්න? සුඛ වේදනාවේ සැපය මොකද්ද? දුක මොකක්ද? සුඛාකෝ ආවුසෝ විසාක වේදනා. අන සුඛ කියන වේදනාවේ විසාක තිති සුඛ පවතින ගතිය සැප විපරිණාම දුක්ඛ වෙනස් වෙන බව දුක. දුක්ඛ වේදනා දුක් වේදනාවේදී තිති දුක්ඛ පවතින ගතිය දුක්ඛ විපරිණාම සුඛ වෙනස් වෙන ගතිය සැප. අදුක්ඛම සුඛ වේදනා අදුක්ඛම සුඛ වේදනාවේදී සැපය මොකද්ද? දුක මොකද්ද? මතක නෑ. අහන්නේ සැප මොකද්ද? දුක මොකද්ද? අදුක්ඛම සුඛ විපරිණාමය මොකද්ද? අදුක්ඛම සුඛයේ සැප වේදනාව මොකද්ද? දුක් වේදනාව මොකද්ද?
දුකයි.
සැපත් නැහැ දුකත් නැහැ එක තමයි අදුක්ඛම සුඛ වේදනාව. දැන් ඒකේ මොකද්ද සැප? ඒකේ මොකද්ද දුක? දෙකත්තර පණින උත්තර නෙමෙයි
තියෙන්නේ.
ඥාන සුඛ අඥාන දුක්ඛාති. දැන් දන්න එක සුඛයි, නොදන්න එක දුඛ. අපිට තියෙන්නේ එතකොට දුක. අදුක්කම දුක වේදනාවෙත් අපිට හටගන්නේ දුක. ඥාන සුඛා අඥාන දුක්ඛා. ඒ කියන්නේ දැනීම, දැන ගැනීම තමයි සැප. එතකොට ওই නිර්ාමීස පැත්තෙන්. හරි? ඒකේ අඥාණය ඒ දුකේමයි ඉන්නේ. දැන් පෘථග්ජනයට අදුක්කම සුඛක් දැනුණත් එයා ඉන්නේ දුකේ. දන්නේ. අවිද්‍යාවනේ කියලා තියෙන්නේ මෝහයෙන්. එතන ගැඹුරින් තේරුම් ගන්නවා. දැන් ඔන්න ඕවා තමයි මේ ගැඹුර. මම මතකයි නේද අපි වේදනාව ගැන කතා කරලා තියෙනා එක. මේ උත්තර තියෙනවා. හරි ඔය එක්කෙනාගේ මතවලට යන්න ඕනේ නැහැ. ධර්මයේ තියෙනවා මේ. සැප තියෙනකොට සුඛ වේදනාවේ ගතිය තමයි. නේද? තියෙනකොට සැපයි නැතිනකොට දුකයි. දුක් වේදනාවේ ගතිය තමයි තියෙනකොට දුකයි නැතිනකොට සැපයි. එහෙම ගතියක් තියෙනවා ලෞකික. ලෞකිකව තියෙනවා. අපිට ලෙඩක් තිබිලා සනීප වෙනකොට සැපයි. ලෙඩේ තියෙනකොට දුකයි. ඒ ලෞකික මට්ටම. හරි? එතකොට ඔහුගේ ගැඹුර තමයි දැන් ඔන්න අදුක්කම සුඛයකේ තමයි ගැඹුර තියෙන්නේ. ඥාන සුඛ මේක ගැන දන්නකොට තමයි සැපය. නොදන්න කෙනා විඳින්නේ දුක. දුක විඳිනවා කියලා දන්නේ නැහැ අර පළඟැටිය වගේ. ඒ වුණාට අඥාන දුක්ඛාති. හරි? දැන් ඔක නුවණින් බලනකොට මේවයි තේරුම හොඳට වැටහෙනවා නේ. ඥාන සුඛ අඥාන දුක්ඛාති. ඒත් සුඛාය පනෙය වේදනාය. මගත දෙකෙන් සුඛයි කියලා පනවපු වේදනාව. සුඛාය පනෙය වේදනාව. දැන් පාළි ටිකක් තේරෙන්න ඕන. කිං අනුසයෝ අනුසේති. මොන අනුසයද අනුසය වෙලා තියෙන්නේ? කිං අනුසය අනුසේති. දුක්ඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති. අදුක්ඛම සුඛාය වේදනාය කිං අනුසයෝ අනුසේති. ඒ ප්‍රශ්න ටික කිව්වේ. ඔයගොල්ලෝ උත්තර දුන්නානේ. සුඛාය කෝ ආඋසෝ විසාක වේදනාය රාගානුසයෝ අනුසීති. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසීති. පැහැදිලි නේද? අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසීතිති. කොට අදුක්ඛම සුඛ වේදනාය අවිජ්ජානුසයෝ අනුසීතිති. සබ්බාය සබ්බ කියලා කියන්නේ මොකක්ද? සබ්බ සියල්ල. සබ්බායං කෝ අයෝ සුඛාය වේදනාය කියන්නේ හැම සුඛ වේදනාවෙම. සබ්බායනකෝ අයියේ සුඛාය වේදනාය රාගානුසයෝ අනුසේති. හැම සුඛ වේදනායම රාගානුසය යෙදෙනවා. සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති. මේ ප්‍රශ්න ටික දැන් උත්තර ටික බලන්න. න කෝ ආඋසෝ විසාක. න කියනකොට විරුද්ධාර්ථය. නකෝ ආඋසෝ විසාක සබ්බාය සුඛාය වේදනාය රාගානුසයෝ අනුසීති. හැම සුඛ වේදනායම රාගානුසේදන කර මුලින් නැ කියලා තිබුණානේ. යෙදෙන්නේ. න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසීති. පැහැදිලි? හැම පටිඝ වේදනායම පටිඝානුසේදන. හැම දුක්ඛ වේදනායම. න සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසීති. න සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය හැම දුක්ඛම සුඛ වේදනායම යෙදෙන්නේ නැහැ මනස අවිද්‍යානසය අනුසීති. අනුසීත වෙන්නේ නැහැ අවිද්‍යානස. සුඛාය පනෙය වේදනාය කිං පහතබ්බ. ඒ ඊළඟ ප්‍රශ්නය අහනවා සුඛ කියලා පනවපු වේදනාවල මොනවද ප්‍රහාණය කරන්න ඕන කිං පහතබ්බ. දුක්ඛාය වේදනාය කිං පහතබ්බ. අදුක්ඛම සුඛාය වේදනාය කිං පහතබ්බන්ති. ඒ මේ වේදනාවල එතකොට මොනවද ප්‍රහාණය කරන්න ඕන? අනේ දැන් කරන්න ඕන එක ගැන අහන්න. සුඛාය කෝ ආඋසෝ විසාක වේදනාය සුඛ වේදනාවල විසාක රාගානුසයෝ පහතබ්බු. රාගානුසය ප්‍රහාණය කරන්න තියෙනවා. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බු. දුක් වේදනාවල පටිඝානුසය ප්‍රහාණය කරන්න ඕන. අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතබ්බු. අදුක්ඛම සුඛ වේදනාවල අවිඥානසය ප්‍රහාණය කරන්න ඕන. සබ්බායනකෝ අයෝ සුඛාය වේදනාය හැම සුඛ වේදනාවෙම රාගානුසයෝ පහතබ්බ. හැම සුඛ වේදනාවෙම රාගානුසය පහ කරන්න ඕනද? සබ්බාය දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ පහතබ්බ. හැම දුක්ඛ වේදනාවෙන් පටිඝානුසය ප්‍රහාණය කරන්න ඕනද? සබ්බාය අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ පහතබ්බෝති. හැම අදුක්ඛම සුඛ වේදනාවෙම අවිජ්ජානුසය ප්‍රහාණය කරන්න ඕනද? නැහැ. බලන්න දැන් ඔය වගේ ප්‍රශ්න අහන්න නුවණක් තියෙනවා. නේද? ඔව්. මේ අහන්නේ අනාගාමී එක්ක. එතනයි ඔකේ වෙනස තියෙන්නේ. අපට ওই ප්‍රශ්න අහන්න හිතෙන්නේ
නැහැ නේ. අපි තත්ත්වෙට ගිහිල්ලා නැහැ නේ.
නකෝ ආවුසෝ විසාක සබ්බයි සුඛාය වේදනායි රාගානුසය පහත. හැම සුඛ වේදනායම රාගානුසය ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. නෑ සබ්බාය දුක්ඛාය වේදනායි පටිඝානුසය පහත. හැම පටිඝ හැම දුක්ඛ වේදනායම පටිඝානුසය ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. නෑ සබ්බාය අදුක්කම සුඛාය වේදනාය අවිද්‍යානුසය උපහතබ්බ. හැම අදුක්කම සුඛ වේදනායම අවිද්‍යානුසය ප්‍රහාණය කරන්න අවශ්‍යත් නෑ. දැන් ඔන්න නුවණ යෙදෙන්න ඕන මොන වගේ තැන්වලද? ඉදාංසෝ විසාක බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේචක විවේකජං ප්‍රීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රීතියෙන් යුතු සුඛයෙන් යුතු ප්‍රථම ඥාණයට සමවැදිලා ඉන්නකොට ඈ රාගං තේන පජහති. ඒකේ රාගේ දෙන්නේ නැහැ පජහති ප්‍රහාණය. න තත්ත රාගානුසයෝ අනුසේති. අන්න ඕකේ රාගානුසයේ දෙන්නේ නැහැ. හරි තේරුණා? විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. කාමයන්ගෙන් වෙනව අකුසලයන්ගෙන් වෙනව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං. විතක්ක විචාර සහිත විවේකජං ප්‍රීතිසුඛං. විවේකයෙන් යුතු ප්‍රීතියෙන් යුතු ප්‍රථම ඥානං උපසම්පජ්ජ විහෙති. ප්‍රථම ඥානයට සමවැදිලා ඉන්නවා. එතකොට ඒකි රාග තේන පජහති. එතන රාගයේ ප්‍රහාණය වෙලා. න තත්ත රාගානුසය අනුසේති. එතන රාගානුසය දෙන්නේ නැහැ. තර ප්‍රශ්නවලට උත්තර දෙන්නේ. ඉදාවුසෝ විසාක බික්ඛු ඉති ප්‍රති සංචික්කති. මේ ටික ටිකක් ගැඹුරු වෙටි තීරණයක් නෑ. කුදස්සු නාමහං තදායතනං උපසම්පජ්ජ විහෙරිස්සාමි. යදරියා ඊතරහි ආයතනං උපසම්පජ්ජ විහෙරಂತಿ ඉති. ඉති අනුත්තරේසු විමෙක්ඛේසු පිහං උපට්ඨාපයතු උපපද්දති. පිහප්පච්ඡායා දෝමනස්සං. පටිගන්තේන පජහති. න තත්ත පටිගානුසයෝ අනුසේති. ඒ කියන්නේ අර කවදා මේ විමුක්තියෙන් ලැබෙන සුවය දැනෙයිද මට කියලා හිතෙන පටිගානුසය. අන්න එතෙන්දි පටිගන්තේන පජහති. එතන පටිගයක් යෙදෙන්නේ නැහැ. න තත්ත පටිගානුසයෝ අනුසේති. එතන පටිගානුසය අනුසය වෙලා නැහැ. හරි? ඈ? මොකද්ද? ඒ මාර්ගේ වඩන කෙනා හිතනවා කවදා මේ දුක කෙලවර වෙයිද රහත් වෙයිද වගේ. එතකොට ඒකේ පටිඝානුසය නෙමෙයි යෙදෙන්නේ කියලා කියනවා. හරි. ඒ පටිඝානුසය යෙදෙන්නේ නැති දුක්ඛ වේදනාව. ඊළඟට තුන්වෙනි එක ඉදාවුසෝ විසාක බික්ඛු සුකස්සච්ච පහනා දුක්ඛස්ස පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගම අදුක්ඛං අසුඛං උපෙක්ඛං සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති. අනේ චතුත්ථඥානයට සමවැදිලා ඉන්නකොට අවිද්‍යාන්තේන පජහති. එතන අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. න තත්ත අවිද්‍යානුසයෝ අනුසේති. එතන අවිද්‍යානුසය යෙදෙන්නේ නැහැ. අනුසය වෙලා නැහැ. න තත්ත අවිද්‍යානුසය අනුසේති. චතුත්ථඥානෙ ඉන්නකොට අවිද්‍යානුසය අනුසය වෙලා නැහැ. ඊළඟට සුඛාය පනෙය වේදනාය කිං ප්‍රතිභාගෝති. සුඛ කියලා පනවපු වේදනාවේ සුඛාය පනෙය වේදනාය කිං පටිභාගෝති. මොකද්ද පටිභාගය? සුඛාය කෝ ආවසෝ විසාක වේදනාය දුක්ඛා වේදනා පටිභාගෝති. සුඛ වේදනාය දුක් වේදනාකයි පටිභාගය. ඊළඟට අහන දුක්ඛාය පනෙය වේදනාය කිං පටිභාගෝති. දුක් වේදනාය මොකද්ද? පටිභාගය. දුක්ඛාය කෝ ආවසෝ විසාක වේදනාය සුඛා වේදනා පටිභාගෝති. සුඛ වේදනාව තමයි ප්‍රතිභාගය. අදුක්ඛම සුඛාය පනෙය වේදනාය කිං ප්‍රතිභාගෝති. අදුක්ඛම සුඛාය කෝ ආවසෝ විසාක වේදනාය අවිද්‍යා ප්‍රතිභාගෝති. අවිද්‍යාව තමයි ප්‍රතිභාගය. අවිද්‍යාය පණෙයකින් පටිභාගෝති. අවිද්‍යාව කියලා පණවපු එකේ පටිභාගය මොකක්ද? අවිද්‍යාය කෝ ආවසෝසාක විද්‍යා පටිභාගෝති. විද්‍යාව විද්‍යාය පණෙයකින් පටිභාගෝති. විද්‍යාය පටිභාගය මොකක්ද? විද්‍යාය කෝ ආවසෝසාක විමුක්ති පටිභාගෝති. විමුක්තිය පණෙයකින් පටිභාගෝති. විමුක්තිය කෝ ආවසෝසාක නිබ්බාන පටිභාගෝති. එතන එහාටත් විසාක අහන නිබ්බානස්ස පණෙයකින් පටිභාගෝති. නඩ කියනවා ප්‍රශ්නේ ඉක්මවා ගියා කියලා විස්තරයක් කරනවා. දැන් මේ ප්‍රශ්න ටික අහන්නේ මොකටද? දැන් විසාක අනාගාමි දැන් ධම්මදින්නාගේ தත්ත්වේ මොකද්ද කියලා දන්නේ. ඒක චෙක් කරගන්න තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. සෝවාන් වුණ තැන ඉඳන් අහගෙන යනවා. අනාගාමි තැනටත් උත්තර දුන්න හින්දා එතනත් පන්නලා අහනවා. රහත් වෙනකම් ප්‍රශ්න ටික. ඒ ටික විසාක දන්නෙත් නැහැ. රහත් වෙලා නැහැ මේ අනාගාමි. එහෙනම් තමයි අර නිවනත් ඉක්මවා ප්‍රශ්න අහන්නේ. ඈ ඒක එකක්. අනිත් පැත්තෙන් ධම්මදින්න තව මොකක් හරි කියයිද? මෙයක් මේ හිතාගෙන කියනවාද නිවන ගැන? එතකොට අහු වෙනවා. මොකක් හරි උත්තරයක් දුන්නම. ඔව්. රහත් පෙරනි අහනසෙනා. ඒ හින්දා ඒකකටවත් අහු වෙන්නේ. එතකොට කියන ඔන්න ප්‍රශ්න අහන්න ඕන තැන ඉක්මවා ගියා. නිවනට පරිභාගයක් නැහැ කියලා එහෙම කරුණක් යෙදෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නේද? ඔය මං පාලියෙන් කිව්වේ මේ කියපු ටික සූත්‍රේ සඳහන් වෙනවා. ඉතින් සූත්‍රයේ නුවණින් විමසන එක අපටයි කියන්නේ. මේකේ තියෙන ධර්මතාවය මොකක්ද? මේකෙන් නිවන් මාර්ගය උපදවා ගන්නේ කොහොමද? අර වේදනානුපස්සනාවේ ගැඹුරව උතන තියෙනවා. මේකේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? නිවන උපදවා ගන්න දොරටුව මොකක්ද මේ වේදනාවේ තියෙන්නේ? එතකොට මේකේ තේරුම් ගන්න ඕන සාමාන්‍යයෙන් ඉන්නේ සුඛයි දුකයි අතර පැනපැන තණ්හාවෙන් ගැට දදා. එතකොට තණ්හාව ඉක්මවා යන්න මැද අඳුර ගන්න ඕන. අන්ත දෙකෙන් නිදිලා මැද අඳුර ගත්ත කෙනාට පේනවා එතන අවිද්‍යාවයිදිලා. අවිද්‍යාව තියෙනකොට විද්‍යාව අල්ල ගන්න පුළුවන්. විද්‍යාව අහු වෙනකොට විමුක්තිය තියෙනවා. විමුක්තිය අහු වෙනකොට නිවන තියෙනවා. එතකොට නිවනට මාර්ගයක් මෙතන පෙන්නුම් කරනවා වේදනාව තුල. ඒ වේදනාව පස්සනාවට ඕන ඒ අවබෝධය ගන්න හුඟක් වැදගත් වෙන සූත්‍රයක් ඒක. එතකොට මේක එක්ක මම සම්බන්ධ කරන්න කිව්වා ඊට කලින් කිව්වා අර උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේදී කිව්වා පංච ඉන්ද්‍රියට පටිසරණ මොකද්ද? මනස. මනසට පටිසරණ මොකද්ද? සතිය. සතියට පටිසරණ මොකද්ද? විමුක්තිය. විමුක්තියට පටිසරණ මොකද්ද? නිවන කියලා ඒ කියපු එකයි මේකයි ටිකක් සමානකමක් තියෙනවා. එතකොට අතනත් නිවනට මාර්ගයක් පෙන්වනවා, එතනත් නිවනට මාර්ගයක් පෙන්වනවා. නිවන කරා යොමු වෙන හැටි පෙන්වනවා. එතකොට ඔවා Taman ටිකක් බලන්න ඕන මේක ප්‍රායෝගිකව කොහොමද මේවා ගැලපෙන්නේ කියන එක. කොයිකද? චූල වේදල්ල සූත්‍රය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි එකේ. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි එකේ මේ පොතේ නම් 700 ගණන් වල පිටු තියෙන්නේ මේ සම්බුද්ධ ජයන්ති මුද්‍රණය. ඈ? දිව්‍ය ලෝකේ යන බ්‍රහ්ම ලෝකේ යන හැටිත් හරි. දිව්‍ය ලෝකේ යන හැටි, මනුෂ්‍ය ලෝකේ යන හැටි තමයි දන්නේ. සුගතියේ, දුගතියේ යන හැටිත් හරිනේ නේ. ඒකත් තේරුම් ගන්න ඕන. දුගතියේ යන හැටි තේරුම් ගත්තොත් තමයි දුගතියේ යන එකෙන් මිදෙන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ යන එකත් හරි ධානයක් වඩා ගත්තා නම් දැන් ඉතුරු ටික ඊවට අහු නොවි තෝරගන්න බලන්න. ඒක ඒකට උත්තර ඕනේ නැහැ. දැන් ලබලානේ තියෙන්නේ මිනිසත් බව. එතනින් එහාට යන්න ඕනේ කියලා. ආයේ අරහෙට ගියොත් ඊට පස්සේ පුළුවන් ආයේ මිනිසත් බව ලබන්නේ කොහොමද කියලා හොය. නේද? ඇහුණාද? දැන් මිනිසත් බව ලබලානේ තියෙන්නේ. ඉතින් ආයි මිනිසත් බව ලබන හැටි ඕනේ නැහැ. ආයි වෙන තැනකට ගියාම හොයන්න මිනිසත් බව ලබන හැටි. දැන් මිනිසත් බව ලබපු එකෙන් ප්‍රයෝජන ශන සම්පත. හොඳයි. අපිට එහෙනම් අවසන් කරන්න පුළුවන්. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි භාවනාවල යෙදුණා. සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා Tamanta සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා. සමාධියක් වැඩුණා, ප්‍රඥාවක් වැඩුණා. ඒකට සීල සමාධි ප්‍රඥා වැඩීම මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා වෙනවා. කියන්නේ ඒවා නිවන් දකිනකන් යම් කිසි දවසක උපකාරී වෙන මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තී. අපට පින් රැස් කරගත්තු වෙලාවක පුළුවන් පින් අනුමෝදන් කරන්න. මේ දික් කැමැති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නවා නම් පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුර වැඩි දියුණු කරගනිත්තා, උතුම් ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් සොරකට උපද්‍රවයක් ආදී යම් කිසි ලෙඩ දුක් උපද්‍රවයක් අපි කිසියම් උපද්‍රවයක් වෙන්න තියෙනවා නේද? ඒ සමගින් අප සර්වම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාශත්තාති මුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක් සේ අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හැම තැනක උප්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් මිනා පුණ්‍ය කම්මේන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බානපත් කියා මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. මා මේ බාල සමාගම මෙදේම ධර්මයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වෙන සකන් සමාගම හොතු. මිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සකන් සමාගම හොතු යාව නිබ්බානපත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සකන් සමාගම හොතු යාව නිබ්බානපත්තිය. මිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගම සකන් සමාගම හොතු යාව නිබ්බානපත්තිය. එතකොට මේ අපි නොදන්න කම අවිද්‍යාව හින්දා තමයි මේ සංඛාර සේරම කරන්නේ. සබ්බේ සංඛාරා සංඛාර සේරම. ඒ ලක්ෂණ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරන අනිත්‍යති දුක්ඛාති. මේ බව නුවණින් ඇත්ත ඇති හැටි දැනගන්න යදා පඤ්ඤාය පස්සති. ඒ වගේම මේ හිතට අරමුණ වෙන ධම්ම තසබ්බේ ධම්මා ඒවයි ආත්ම ස්වභාවයක් නැති බව. අනත්තාති බව නුවණින් යදා පඤ්ඤාය පස්සති. එතකොට ඒවයි මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරීම අතරිනවා. අතනින් බින්දති දුක්ඛේ. මේ සමග්ග වූ සුද්ධියයි තමයි නිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ. මේ සමග්ග වූ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ. මේ සමග්ග වූ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනින් බින්දති දුක්ඛේ. සමග්ග වූ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. මේ පොත් අවශ්‍යය අරගන්න. ඒ වගේම මේ චූල වේදල්ල සූත්‍රය පුළුවන් නම් කවුරු හරි ෆොටෝග්‍රැෆි කරලා බෙදුවොත් ඉතින් කට්ටියට ප්‍රයෝජනයක් වෙයි.